ಲೌಕಿಕ ವಿದರ್ಶನವೇ ಲೋಕೋತ್ತರ ಸಮಾಪತ್ತಿಯ ಅಸಪುವ
හැමදාටම සුබ දවසක් අදවසේ තෙෆිම් දින අසපු ඉරිදාමීම් අපි මේ ආකාරයෙන් සටහන් කරන සෝතමින් ඉන්න අද අපගේ ආරාධනය පිළිගෙන FM දින මෙදිරිට වැඩම කර තිබෙනවා ශාස්ත්‍රවේදී කඩහිංගල මිහිපාන් වහන්සේ ඒ වගේම ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ප්‍රශාන්ත මලවිගේ මහතා සුබුරුදු ආකාරයෙන් අද අපි සාකච්ඡා කරන සමාජගතව තිබෙන ප්‍රධාන මාතෘකාවක් ඒ තමයි සහනය සහ අසහනය සම්බන්ධයෙන් ජීවිතයට සහනය ළඟා කර ගැනීම සඳහා හැම කෙනාම උත්සාහ දරනවා අපේ හඳුරෝනේ ඒත් එක්ක මේ සහනය ළඟා කර ගැනීමේදී අසහනය කියන සංකල්පෙත් අපි නොදැනුවත්වම අපේ ජීවිතවල එකතු වෙනවා. සමහර ලාට මේ සහනේ පසුපස යන අපි ඇයි මේ අසහනයට පත් වෙලා තියෙන්නේ? මේ සමාජගතව තිබෙන ප්‍රධාන කාරණාවක් අපේ සාකච්ඡාව ආරම්භ කරන්න මම ඔබවහන්සේට බොහොම පාද නමස්කාර පූර්වක ආරාධනා කරන්නේ මේ අපි අපේ ජීවිතයට සහනය ළඟා කර ගැනීම සඳහා බෞද්ධ ආශ්‍රයෙන් අනුකූලව අපි කොයි ආකාරයෙන්ද හැරගෙන ඕනේ කියන කාරණේ පිළිබඳව යම් කිසි අත විග්‍රහයක් සමගින් අපේ සාකච්ඡාව ආරම්භ කරන්නට.
හැම දිනාටම තෙරුවන් සරණයි. අපේ ප්‍රශාන්ත මලවිගේ මහත්මා, දර්ශන මහත්මා, එත් එක්කම ඉරිදා අසපුව ශ්‍රවණය කරන වාසනාවන්ත පින්වතුනි, විශේෂයෙන් සුපුරුදු පරිදි අද දවසෙත් FM දෙරණ අසපුව තුලින් විශේෂ මාතෘකාවක් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. සහනය සහ අසහනය කියන මාතෘකාව පිළිබඳව විශේෂයෙන් මේ පිළිබඳව කරුණු කාරණා සාකච්ඡා කිරීමේදී අපි සහනය සහ අසහනය, මේ සහනය කියලා කියන්නේ අපි හිතමු ජීවිතයේ යම්කිසි සැනසීමක් ළඟා කර ගැනීමක්. ඒ සැනසීම කොහොමද අපි අපේ ජීවිතවලට ගොනු කරගත යුත්තේ? සැනසීම අපතුලින් ඉවත් වුණාට පස්සේදී අපේ ජීවිතවලට බලපාන ප්‍රශ්න ගැටලු මොන ආකාරයෙන්ද නිර්මාණය වෙන්නේ කියන කාරණාව පිළිබඳව අපිට මොහොතක් සිතන්නට සිද්ධ වෙනවා. එනිසා දර්ශන මහත්මයා, අපි මේ අසහනය කියන කාරණාව පිළිබඳව මුලින් කරුණු අවබෝධ කරගත්තොත් එහෙම, මේ අසහනය ඇති වෙන්නේ මොන වගේ සිද්ධීන් නිසාද? අපි දන්නවා ජීවිතයට බොහෝ සෙයින් සමීපතම දේවල් අපි තුලින් ඉවත් වීම තුලින් අපේ ජීවිතයට අසහනය ළඟා වෙනවා.
සහ ගිලිහියම කියලා අපිට ඒක කරන්න
අනිවාර්යෙන් අපි හිතන පතන දේවල් ඒ ආකාරයෙන්ම අපිට නොලබෙනකොට අපිට ජීවිතයට දුකක් දැනෙනවා. අන්නේ දැනෙන දුක දරා ගැනීමට නොහැකි తත්වය අපි අසහනය කියලා සඳහන් කරනවා.
එහෙමයි හඳුරන්නේ.
හැම මිනිස්සෙකුටම ජීවිතේ මේ පුරුදු වෙලා තියෙන ස්වභාවය තමයි අපි අර වෙනදා සඳහන් කරන වගේම නෙක්කම්ම සොකයට අපිට එන්න බෑනේ. අතහැරීම කියන දෙයට අපිට එන්න පුළුවන් කමක් නැහැ. අපි නිතරම කරන්නේ අදට වඩා හෙට දවසේදී තව තව දේවල් මොන හරි අපේ ජීවිතයට එකතු කරගන්න අපි උත්සාහ කරනවා. තියෙන දේවල් අපි සංරක්ෂණය කරගෙන අලුත් දේවල් එකතු කරගෙන ඒ ආකාරයේ ගමනක් තමයි අපි යන්නේ. මේක මේ පරිණාමවාදී මිනිස්සයා හැදුනත් අපිට තේරුම් ගන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා අනුකරණවාදයේ. මේ අනුකරණය නිරන්තරයෙන් අපිට සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන හැම අවස්ථාවකදීම අපි තව දේවල් හොයන්නට පෙළඹෙනවා. ඒ පෙළඹීමත් එක්ක තමයි මේ අසහනය කියන එක. දැන් අපි ගත්තොත් එහෙම මේ අසහනය ඇති වෙන මේ තරුණ අසහනය කියලා එකක් තියෙනවා. තරුණ තරුණියන්ට නිරන්තරයෙන් ඇති වෙන දෙයක්. ඊළඟට මේ අපි තවත් පැත්තකින් ගත්තහම ආගමික පරිසරයේ අපතුලෙන් ඉවත් වෙලා යනකොට අසහනයක් අපේ සිතට දැනෙනවා. ඒ වගේ ගත්තහම අපේ රැකියාව පැත්තෙන් ගත්තහම සමහරක් වෙලාවට සහනයක් නැහැ, අසහනයක් දැනෙනවා. අපි කරන හැම වැඩ කටයුත්තකම මේ දෙපැත්ත කොහොමද අපි සංසන්දනය කරගන්නේ කියන කාරණාව පිළිබඳව අපි කරුණු කාරණා අවබෝධ කරගත යුතුයි. ලෞතර ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ මේ පිළිබඳව දේශනා කරලා තියෙනවා ධම්මපදයේ තුලදී. ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත් නන්දති පුඤ්ඤම් මේ කතන්ති නන්දති බීයෝ නන්දති දුග්ගතින් සුග්ගතින් ගතෝ
සුග්ගතින් ගතෝ. එහෙමයි හඳුරන.
ඉද නන්දති පෙච්ච නන්දති කියලා සඳහන් කරන්නේ පිංකල තැනත්තා මෙලවදි සතුටු වෙනවා, පරලොවදි සතුටු වෙනවා. මං පිං කරලා තියෙනවා කියලා දෙලවදිම සතුටු වෙනවා. ජීවිතේ ඇතෑරලා ගිහිල්ලා අපි හිතමු දිව්‍ය ලෝකෙට ගියා නම් ඒ ගිය අවස්ථාවවලදී දෙගුණයක් සතුටු වෙනවා. මම මේ වගේ දෙයක් කරලා තියෙනවා කියලා. දැන් බලන්න අපි මේ මෙලව පරලව දෙකේ සතුටු වීම. මොකද මිනිස්සයා නිරන්තරයෙන් සැප හොයන කෙනෙක්. ඒක නිසා තමයි බුදුදහමේ තියෙන භාවනා ක්‍රම අපි සඳහන් කරන්න දැන් බුද්ධානුස්සති භාවනාව, ඊළඟට මරණානුස්සති භාවනාව, අසුභානුස්සති භාවනාව, මේ වගේ භාවනා ගත්තට පස්සේදී පිළිකුල් භාවනාව අත්තිමස්මින් කායේ කේසාලෝමා නකාදන්ත ඔහොම ගත්තහම මේ අපි නිරන්තරයෙන් මේ අපි කියනෝ මේ මේක සිද්ධ කරන්නේ මේ බුදුදහම නිරන්තරයෙන්ම තියෙන්නේ පසුගාමී අදහස් කියලා. යම් කිසි කෙනෙකුට මම දන්නේ මේක මේ ඉංග්‍රීසි වචනේ පොසිටිව් නෙගටිව් කියලා කියන්නේ අපි නිසා මේ පසුගාමී අදහසක්.
සමහරුනේ එහෙම තර්ක කරන්න හොඳුනේ. නමුත් මේ මෙහි සුභවාදී බව දකින්නට හරියාකරින් දර්ශනිකරන මේ හඳුනාගත යුතු සවිඥානික භාවයක් තිබිය යුතුයි.
අනිවාර්යෙන්. දැන් දර්ශන මහත්තයා මේක ඒකේ කාරණාව වෙන්නේ මෙන්න මේ විදියට. අපි නිතරම හිතනවනේ මට ගෙයක් ලැබෙන්න ගෙයක් ලැබෙනකම් අපි ඒක භාවනාවක් විදිහට කරනවා. මට රැකියාවක් ලැබෙන්න කියලා ඒක අපි රැකියාවක් ලැබෙනකම් ඒ භාවනාව කරනවා. එහෙම නැත්නම් මට මේ විවාහයක් හරියන්න කියලා ඔය භාවනාව නිරන්තරයෙන්ම සිද්ධ කරනවා. ඔහොම ගත්තට පස්සේදී අපි අර සුභවාදී භාවනා නිරන්තරයෙන් වඩනවා. ඒක වැඩෙනවා අපිට. හැබැයි අසුභවාදී භාවනා අපි කවදාවත් මම මැරෙන්න කියලා අපි කියන්නේ නැහනේ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බුදුදහම තුල සියලු දේවල් අනිත්‍යයි කිව්වහම මේ අසුභවාදී කියලා හිතන්නේ නැහැ. අර සුභවාදීව 80%ක් හිතන හැම වෙලාවකදීම අපේ ජීවිතේට අසුභවාදී පැත්තත් මතක් කරලා දෙනවා බුදුදහමේ. අපි ජීවත් වෙනවා තව දේවල් කඩා වඩා ගන්නවා, අනුන්ගේ දේවල් ගන්නවා, බොරු කියනවා, කේලම් කියනවා, මේ වගේ සමාජ විරෝධී වැඩ කරමින් අපි ජීවත් වෙන්න උත්සාහ කරන හැම වෙලාවකදීම අපිට මතක් කරලා දෙනවා ඔබ මැරෙනවා.
එහෙමයි.
ඒක මතක් කරලා දෙනකොට අන්න අර භාවනාව අපිට ප්‍රයෝගී වෙන බුදුදහමේ තියෙන. ඉතින් එහෙම බැලුවට පස්සේදී අපි මේ නීවරණ ධර්ම කියලා කොටසක් සඳහන් කරනෝනේ. පංච නීවරණ ධර්ම. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියලා. මේ නීවරණ කියලා කියන්නේ නී කියන්නේ නිවන, වරණ කියන්නේ ආවරණය කරනවා කියන්නේ. මෙන්න මේ කාරණා තුලින් නිරන්තරයෙන්ම නිවන ආවරණය කරලා තියෙනවා. මේ කාමච්ඡන්දෙ මේ කාමය කියන දේ තුලින් නිවන ආවරණය කරලා තියෙනවා. එතකොට අපිට මේ අසහනය දැනෙනවා. දැන් කාමය තුලින් බලන්න දැන් ප්‍රේමය කියන මාතෘකාව ගත්තට පස්සේදී ප්‍රේමය තුලින් මොනතරම් දුකටපත් වෙච්ච මොනතරම් අසහනයටපත් වෙච්ච පිරිසක් ඉන්නවද? යම් කෙනෙක් ආදරය ප්‍රකාශ කරන්න යන්න උත්සාහ කරද්දි අසහනයෙන් ඉන්නේ. ප්‍රකාශ කරද්දිත් අසහනෙන් ඉන්නේ. ප්‍රසාද මේ ඒක ප්‍රකාශ කරාට පස්සේ ඒ අසහනෙන් ඉන්නේ. ඒ මාතෘකාව පිළිබඳ මොන දේවල් වෙයිද, එහෙම වෙයිද කියලා බොහොම උනන්දුවෙන් ඉන්න අවස්ථාවල් තියෙනවා. තව සමහරුන්ට
අපි ඔයගෙන කතා කරද්දී ප්‍රශාන්ත් මලවිගේ මහත්මයා මේ උත්තරයක් දෙන්න බලාගෙන මේ ඉන්නවා. අපි අවස්ථාව දෙනවා ඉදිරියේදී. ඒ සම්බන්ධයෙන් උත්තරයක් ලබා දෙන ජ්‍යොතිර්විද්‍යාවල අනුකූල එතකල් අපි හඳුරන වහන්සේට අපේ විනිත හිමන් වහන්සේට අපි අවස්ථාව ලබා දෙනවා.
එතකොට අපි දැන් ඒ වගේම තමයි ආදරේ ලබාගෙන ඔක්කොම කරලා විවාහ වෙච්ච මිනිස්සුත් සමහරු කියනවා අසහනෙන් ඉන්නවා කියලා. මම දන්නේ ප්‍රශාන්ත් මහත්තයගෙන් අපි අහලා බලන්න පුළුවන්. විවාහ වෙලා ඉන්න කට්ටියත් කියනවා අපිත් අසහනෙන් ඉන්නේ කියලා. ඉතින් එහෙම බැලුවට පස්සේදී අපි දන්නවා ලෝකේ පරම සත්‍ය සංකල්පය දුක්ඛ සංකල්පය කියලා. අපි මේ තීරුම් ගන්න නැති එක තමයි මේකට හේතු කාරණාව තියෙන්නේ. එතකොට අපිට සැප ලැබෙන්නේ නැති හැමතැනම අපි ළඟ තියෙන දුක නම් ඒ දුකත් එක්ක අපිට තියෙන බොහෝ කරුණු කාරණා කතා කරන්නට. ඒ කතා කරන අවස්ථාවකදී මට එක්තරා ජන කවියක් මට මතක් වෙනවා. වෙලේ ඇල දිගේ යනවා පෙනෙන්නා, ජලේ වතුරසේ නෙත කඳුළු එන්නා, මැලේ බැඳපු ලෙස කුස තුල ඇවිලෙන්නා, පැලේ ඉන්න බැරි නුඹ මතකෙට එන්නා. දැන් අපි පැල් රකින්න යන අපේ සංස්කෘතියේ අතීත කාලයේ තුලදී පැල් රකින්න යනකොට මෙයා කියනවා මේ වෙලේ ඇල දිගේ යනවා පෙනෙන්නා, ජලේ වතුරසේ නෙත් කඳුළු එන්නා. දැන් බලන්න මේ වතුර වගේ කඳුළු කැට ගලාගෙන එන මේ මේ ප්‍රේමයේ තියෙන මේ අපි අසහනකාරී ස්වභාවය පිළිබඳව තමයි කතා කරන්නේ. මැලේ බැඳපු ලෙස කුස තුල ඇවිලෙන්නේ. අපි කියන ගින්දර මැලයක් ගහපු වගේ කියලා පපුව පිච්චිලා යනවා කියලා අපි කියන්නේ. අදවත දාලා යනවා කියලා කියනවා. පපුව පිච්චිලා යනවා කියලා කියන්නේ මේ ප්‍රේමය මේක මතක් වුණාට පස්සේදී. පැලේ ඉන්න බැරි නුඹ මතකට එන්නා. දැන් ආදරණීය බිරිඳව මතක් වෙනකොට මේක මේ විදියට මේ ස්වාමි පුරුෂයට කියවෙනවා. ඒත් ඒ අවස්ථාව තියෙන දැන් අද අපේ සමාජ තුල ජීවත් වෙන පුජ්‍යලිය පිළිබඳව කල්පනා කරලා බැලුවට පස්සේදී මේ தත්ත්වය ටිකක් දුරට වෙනස් වෙලා ගිහිල්ලා. මේ වෙනස් වෙන්නට හේතු කාරණා තමයි මේ අපි අර කියපු නීවරණ ධර්මයන් ආවරණ රුග මේ කාමච්ඡන්ද කියලා ගත්තන් පස්සේ මේ කාමය පිළිබඳව තියෙන
කැමැත්ත,
ආශාව, මේ අධික රාගය, මේ සත්‍යයන්ගේ සිත් සතන් විකෘති කරන මේ දේවල් තුලින් අපි මාධ්‍යයක් ගත්තත් එහෙම මේ මාධ්‍ය තුලින් අපිට සිද්ධ වෙන්නේ නිරන්තරයෙන් ඒ කාම උද්දීපනයක් පමණයි.
අසහනේ.
අසහනේ. දැන් ඒක මට තේරෙන්නේ නැහැ ඒ බොහෝ දෙනෙකුට තියෙනව අසහනේද කියන
එක. එහෙමයි හඳුරන්නේ.
එහෙම බැලුවට පස්සේ දැන් අපි වෙළඳ ප්‍රචාරක දැන්වීමක් ගත්තොත් එහෙම අපිට නිරන්තරයෙන් දෙනවා. අපි හිතමු දැන් සමහරක් අවස්ථාවල දහනවා අපි සිංහ වංශයේ ඔබ මේ කිසිම තේරුමක් නැතිනේ කතාවක් නෑනේ නේද? එතකොට මේ මත්පැන් පානය කරන පුජ්‍යලයා සිංහ වංශේ. මත්පැන් පානය නොකරන පුජ්‍යලයා එතකොට මොන වංශේද? එතකොට අපි සිංහ වංශයට යන්න නම් මත්පැන් පානය කරන්න ඕනේ කියලා අදහසක් සමාජය තුළට ඇතුල් කරනවා. එතකොට අපේ රටේ මිනිස්සුන්ට දැන් ඔය බලන්නකෝ හොඳ කාමර තුල ඉඳලා AC කාමරවල ඉඳගෙනනේ ඕවා නිර්මාණය කරන්නේ බොහොම ලස්සනට.
ඉතින්
එහෙම ලස්සනට නිර්මාණය කරන අර ඔලු ටිකට හිතෙන්නේ නැද්ද දෙයි හාමුදුරුවනේ මේ අර බෝඩ් එකේ ගහන සිංහයා නේද අපේ ජාතික කොඩිය තුල ඉන්නේ කියලා. එතකොට පුංචි දරුවෙකුට අපි ජාතික කොඩිය අඳින්න කිව්වොත් එහෙම වෙන බෝඩ් එකක් ඇඳලා දුන්නොත් මොකද කරන්නේ? අද අපේ සමාජයේ ඒ තරම් දුරට පරිහානියට ලක් කරලා තියෙනවා. සමාජය දැන් මේ රජයේ අවවාදය දුම්බීම පිළිකා ඇති කරයි. එහෙම කියලා මොකද කරන්නේ? ඒවයි ඇඩ්වර්ටයිස්මන්ට් මාධ්‍ය තුලින් ප්‍රචාරයට ලක් කරනවා. දැන් අපි හොඳ ආකාරම දන්න කාරණා තියෙනවා. දැන් සමහර ඒවා කොටු දාලා ඉරි දාලා තිත් දාලා ඔය දෙනවා. නමුත් අද සමාජයේ බොහෝ කෙනෙක් දෙනෙක් දන්නෝ මේ අසහනය තුලින් තමයි මේ හැම දෙයකට මෙන්න මේකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? අර යම් කිසි දෙයක් දැන් කොටු දාලා පෙන්නන එක බලන්න යනවා මේ මොකද්ද මේ කොටු දාලා තියෙන්නේ කියලා ඒක පිහදාගෙන හරි බලන්න පුළුවන් නම් බලන්න උත්සාහ කරනවා. දැන් එතනත් ඇති වෙනවා අසහනයක්. ඉතින් ඔහොම ගත්තට පස්සේදී මේ කාමච්ඡන්දය තුලින් මේ කාමයේ උද්දීපනය කිරීම තුලින් අපිට නිවන පැහැදිලි ලෙසම ආවරණය කරලා තියෙනවා. ඒ කාරණාවෙන් අපි ඊළඟට ව්‍යාපාදයේ කියලා අපි හඳුන්වන්නේ මේ දේශය තරහව ඇති වෙනවා. නේ ඒ දැන් අපි දැන් මුල් කතාව දැන් කාමචන්දේ කියලා තමයි බොහෝ භික්ෂුන් වහන්සේලා පිළිබඳව අපි කතා කරලා බලමුකෝ. භික්ෂුන් වහන්සේලා දැන් බොහොම ආසාවෙන්නේ පැවිදි ජීවිතයට එන්නේ.
එහෙමයි.
පැවිදි ජීවිතයට ආවට පස්සේදී අපි කියනවා පිං තීවිච්ච නිසා පැවිදි වුණා කියලා. අපිටත් අනන්ත අප්‍රමාණ මිනිස්සු කියලා දෙනවා. අනේ ඔබ වහන්සේ නම් ගොඩාක් පිං කළ තියෙන නිසා පැවිදි වුණා කියලා. එතකොට සිවුර ඇතෑරලා දාලා යනවා. බොහෝ පිරිස අද එහෙම දේවල් සිද්ධ කරනවා. එතකොට කියනවා පව් වැඩි නිසා ගියා. ඔන්න පිං ටික ඉවරුණා ගියා. දැන් මම මේකට සරල උදාහරණයක් දෙන්නම් දර්ශන මහත්තයෝ. දැන් චුල්ලපන්තක හාමුදුරු සිවුර ඇතෑරලා යනකොට දැන් මේක අපි මේ ඉරිදා අසපෝතුලින් කතා කරන්න ඕන. මොකද අපේ වර්තමාන සාමණේර භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කර ගැනීම අපි හැම දෙනාගේම යුතුකමක් වෙනවා.
සමාජ වගකීමක් අපේ හැමදෙරම.
අනිවාර්යයෙන්ම. මොකද නිග්‍රෝධ සාමණේර භික්ෂුන් වහන්සේ නිසා තමයි අර 84,000ක් විහෙර විහාරස්ථාන හැදෙන්නේ. ලංකාවට බුදුදහම එන්නේ. මිහිඳු හාමුදුරු වැඩම කරන්නේ. ඉතින් අපේ සාමණේර භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමක් වෙනවා. මේ සිවුර ඇතෑරලා දාලා ගියාට පස්සේ මිනිස්සු කියන කතාවක් තමයි අන්න පින් ඉවර වෙච්ච නිසා ගියා. එදා චුල්ලපන්තක හාමුදුරු සිවුර ඇතෑරලා දාලා අයියා කියන මහපන්තක හාමුදුරු ඔයාට මේක ගැලපෙන්නේ නැහැ යන්න කියලා. ඒ සිවුර ඇතෑරලා දාලා යන්න හදනකොට බුදුහාමුදුරු එතනට වැඩියා. ඇහිල්ල සුදුරෙදි කැලලක් දුන්නා රජෝහරණං මේක පිරිමදින්න මේක මේ කිලිටි වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව පිළිකුල් භාවනාව ස්වභාවයෙන් උන්වහන්සේ බේරගත්තා. අද සිවුර ඇතෑරලා යන මොන පොඩි හාමුදුරු ළඟටද බුදුහාමුදුරු වඩින්නේ? මොන පොඩි හාමුදුරන්ට සුදුරෙද්දක් දෙරදි කැලලක් දීලා රජෝහරණම් කියලා කියන්නේ කිසි කෙනෙක් ගාවට යන්නේ නැහැ. එතකොට අපි බලන්නේ නැහැ ඒ වෙන්නේ මොකද්ද කියන එක. එතකොට මේ තරුණ භික්ෂුන් වහන්සේලා එක පැත්තකින් ගත්තට පස්සේ අනිත් පැත්තෙන් ගත්තාම පුංචි ළමයි. ඉතින් මේ අයට තියෙනවා යම් කිසි අසහනතාවයක්. මානසික අසහනතාවයක් මොන මොන හරි දේවල්. පුංචි කාලේ සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද කියන්න පොඩි හාමුදුරුවනේ. ඉතින් එහෙම බැලුවට පස්සේ අපේ බොහෝ දෙනෙක් අර තමන්ගේ ජීවිතයේ තියෙන අර වීර චරිත දිහා බලන විදිහට මේ චරිත දිහා බලන්නේ නැතුව ඒ අයට බොහොම ආදරෙන් කරුණාවෙන් සලකනවා නම් මේ කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ සිවුර ඇතෑරලා දාලා යන්නේ පින් නැති නිසා නෙවෙයි. මොනවා හරි යම් කිසි හේතුවක් ඇති. අන්න ඒ හේතු කාරණාවත් ඔයලා බලනවා නම් ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් එහෙම බැලුවට පස්සේ දැන් මේ ඔය අපි කාමච්ඡන්දය පිළිබඳව කතා කරේ. ඊළඟට ව්‍යාපාදේ කියන්නේ මේ තරහව, දේශේ. තරහක් කටගත්තට පස්සේ දැන් බලන්න සමහරක් අයට තරහ ආවට පස්සේදී අහල පහල ඉන්න මිනිස්සුයනේ ඵලි. දැන් උදේ පහන්තර ලෑස්තුනාට පස්සේ මම දන්නේ දර්ශන මහත්තයා hina වෙන්නේ එහෙම පෞජලිකව දේවල් තියෙනවද කියලා.
නෑ මට අපේ හඳුරන්නේ මේ සමහර ලාවට අපේ අහල පහල ගෙවල් වලින් එහෙන දේවල් වලට මට hina.
ඒක නිසා දැන් අපි බලන්න උදේ පහන්තර නැගිටිනකොට ඒ මිනිස්සයා දාගෙන යන සපත්තු දෙක එකතැනක තියලා නෑ. ඉතින් ගෙදර ඉන්න මිනිස්සුන්ට බනිනවා. දැන් යන්න වැඩට යන්න පරක් වෙලා දෙනවා මේ මගේ සපත්තු දෙක මෙතන නැහැ කියලා. දැන් කුඩේ අමතක කරලා දිනනෝ නම් ඒත් ඒ විදිහට බනිනවා. එහෙම ගත්තට පස්සේදී දැන් අපිට පුළුවන් මේ යම්කිසි දැන් ලෙඩක් දුකක් හැදලා ඉන්න වෙලාවක නම් කමක් නැහැ. කාර් එකට නැගලා කාරකේ යතුරු තියපු දෙන මතක නැහැ. ඉතින් ගෙදර ඉන්න මිනිසුන්ට බනිනවා. මේ ව්‍යාපාරයේ තරහව ඇවිස්සෙනවා මේකත් එක්කම. ඊට පස්සේදී දැන් අපි හිතමු දැන් S2 මගේනේ. කණ්ණාඩියත් මගේ. මට යම් කිසි ලිපියක් බලන්න ඕන වෙනවා. හදිසි අවස්ථාවකදී කණ්ණාඩිය නැහැ. ඉතින් කණ්ණාඩිය මගේ S2ට දාන එක මම ළඟ තියාගන්න එපා. ඉතින් ඕක පැත්තකට දාලා අනිත් මිනිසුන්ට අපි කෑ ගහනවා. මේ ව්‍යාපාරය තුලින් අපි මෙන්න මේ වගේ කාරණාවන් වලට යනවා. ඉතින් තීන මිද්ද කියන කාරණාව ගතට පස්සෙත් ඒත් එහෙම මේ නිවර ආවරණය කරන දේවල් කම්මැලි ස්වභාවය අලස ස්වභාවය මේ මෙන්න මේ තුලින් අසහනකාරී දේවල් ඇති වෙනවා නිරන්තරයෙන්ම අපේ ජීවිතේට සහනයක් ලැබෙන්නේ නැහැ. ඊළඟට උද්දච්ච කුක්කුච්ච කියලා ගත්තාන් පස්සේ දැන් මේ උද්දච්ච කුක්කුච්ච කියන්නේ උද්දච්ච කියන්නේ මේ උඩගුකම එහෙම කියලා බොහෝ කෙනෙකුට හිතන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ පසුතැවීම මේ කරගන්න බැරි වෙච්ච දැන් අපි හිතමු උපන් කුසල් ඉපදවීම ඒක වැඩි දියුණු කර ගැනීම මේක කරගන්න බැරි වුණොත් එහෙම මොකද වෙන්නේ? පසුතැවීමට ලක් වෙනවා නිරන්තරයෙන්. දැන් ඒක තමයි අපි කිව්වේ ඉද නන්දති පෙච්ච නන්දති කතපුඤ්ඤෝ උභයතනති. මේ කියන්නේ තමන් යමක් කරගත්තට පස්සේදී ඒ පිළිබඳව නැවත නැවත හිතන්න ඕන. හිතලා ඒ අනුව කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා නම් ඉතාමත්ම වැදගත් වෙන ඒ කාරණාව. ඒක නිසා අපි මෙන්න මේ ආවරණය කරපු නිවනට මේ නීවරණ ධර්ම පහෙන් ගිලිහිලා කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒක හරියට තේරුම් අරන් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා නම් අපිට මේ අසහනය දැනෙන එකක් නෑ මට හිතෙන්නේ.
එහෙමයි අපි හඳුනේ අදෝසෙදී අපි සාකච්ඡා කරන්න ඉතින් දෙන අසුපේක දහමීමෙන් මේ සහනය සහ අසහනය සම්බන්ධයෙන් මම දැක්ක මේ අපේ ප්‍රශාත් මනවිගේ මහත්මයා මේ සඳහා පූර්ණ උත්තරයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙන ජ්‍යොතිර් විද්‍යාවට අනුකූලව මම ඔබතුමාගේ උත්තරේ බලාපොරොත්තු වෙන්නේ මේ හැමදේම ආරම්භක ස්ථානයේ අපි බැලුවොත් එහෙම සහනය සහ අසහනය සහනයේ සිට මිනිසුන්ගේ මානසිකත්වය අසහනය දක්වා ගමන් කරලා තිබෙන්නේ හේතු ප්‍රත්‍ය කියන මේ ප්‍රධාන කේන්ද්‍රගත කාරණා දෙක මුල් කරගෙන හැමදේටම අපි හේතුවක් සෙවුවොත් එහෙම මේ සහනය සහ අසහනයටත් හේතුවක් තිබෙනවා. මේ මානසික බලපාන ප්‍රධාන කාරණාව ජ්‍යොතිර් විද්‍යාවට අනුකූලව ඔබතුමාගේ සම්බන්ධයෙන් සමාජගතව තිබෙන පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
ආයුබෝවන්. විශේෂයෙන්ම FM දිරණාලිකා මගින් මේ දර්ශන මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් සිදු කරන මේ මහඟු මෙහෙය පිළිබඳව පළමුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ මේ ගරු කඩහිංගල විනීත ස්වාමීන් වහන්සේ සහ මා විසින් කරන මේ සත්කාර්යයට ජනතාවගේ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ පිළිබඳව මා බෙහෙවින්ම අසන්නන්ට ස්තුතිවන්ත වෙනවා. මෙතනදී කිව යුතු විශේෂ කරුණක් තමයි මේ සහනය සහ අසහනය කියනකොට අපි බොහෝ දුරට මේ සහනයට වඩා මේ වර්තමාන සමාජය තුළ දකින්න ලැබෙන්නේ අසහනයයි. මේ අසහනයට හේතු වෙන ප්‍රධාන කරුණ තමයි මූලික වශයෙන්ම මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රීය පැත්තෙන් මේ පිළිබඳ උත්තරයක් දෙනවා නම් ලග්නයත් චන්ද්‍රයාත් ඒ වගේම සූර්යයාත් ඊට අමතරව පංචග්‍රහයින්ද ඇතුළුව රාහු සහ කේතු කියන ග්‍රහයන්ගේ තියෙනා වූ දුබලතාමය ස්වරූපයන්. විශේෂයෙන් මේ වර්තමාන කාල සීමා තුළදී මේ පැරණි ඍෂිවරුන් කියලා තියෙනවා මේ කලියුගේ පැමිණීමත් සමගම ග්‍රහයන්ගේ තියෙනා වූ ස්වරූපයේ මේ ගුණය පවතින ප්‍රකෘතියට වඩා විකෘති ස්වභාවයකින් ක්‍රියාත්මක වෙනවා කියලා. මේ නිසා බොහෝ විට මේ මනුෂ්‍යයන් විදිහට උත්පත්ති ලබන්නේ මනුෂ්‍ය වේශයෙන් සිටින්නා වූ ඇත්තෙන්ම තිරිසනුන් කිව්වට වරදක් නැහැ. දැන් මනුෂ්‍යයෙක් විදිහට උත්පත්ති ලබන්න ඉතා අමාරුයි. ඒක පරම සත්‍යයක්. මොකද බැලුව ඇත තිරිසන් සතුන් විවිධාකාරයට ඉන්නවා. නමුත් මනුෂ්‍යයෙක් කියන එක අදහස් කරන්නේ මනසින් උසස් පුද්ගලයෙක් වෙලා ඉපදීම තමයි අමාරු. නැත්තම් මනුෂ්‍යයවම අපි සාමාන්‍යයෙන් අත් දෙකයි කකුල් දෙකයි ඔලු ගෙඩියයි තියෙනවා නම් ඕනම කෙනෙකුට කියන්නේ මනුෂ්‍යයෙක් කියලා.
අනිවාර්යයි.
නමුත් මනුෂ්‍ය කෙනෙක් අර්ථයේ මනසින් උසස් පුද්ගලයෙක් වෙලා ඉපදීමයි අමාරු. තවදුරටත් කියනවා නම් මං හිතන්නේ අපේ ගරු ස්වාමීන් වහන්සේ එකඟ වෙනවා ඇති ත්‍රිහේතුකව උත්පත්ති ලැබන එක තමයි මං හිතන්නේ අමාරුම කාරණේ.
අනිවාර්යයි.
මේ නිසා මෙතනදී අපි මතක තබා ගත යුතු විශේෂ කරුණ තමයි මේ ලෝභ ද්වේෂ මෝහ කියන කරුණුතුන සැලකීමේදී ආධ්‍යාත්මයේ දියුණුව කියන්නේ මෝහය යටපත් කිරීමයි. සීලමය ශක්තියේ දියුණුව සහ ප්‍රගතිය කියලා කියන්නේ ද්වේෂය යටපත් කිරීමයි, කාය වාග් සංවරය. ඒ වගේම ලෝභය යටපත් කිරීම ඇත්තෙන්ම දානමය ශක්තිය. එහෙනම් අපි තවදුරටත් කියනවා නම් දාන ශීල භාවනා කියන ඒ ත්‍රිත්වය ශක්තිමත් කිරීම තමයි ජීවිත තුළ පුද්ගලෙක් බලාපොරොත්තු විය යුතු වැදගත්ම කරුණ. එයිනුත් පළවෙනි තැන දිය යුත්තේ දානයටයි. මොකද දානය තුළ තමයි අපගේ සියලු අරමුණු සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය කරන පරිසරය සැකසෙන්නේ. මොකද කිසිම දෙයක් අපි අධික ලෝභීව තමා තුළ තියාගන්න උත්සාහ කරන තාක්කල් අපගේ අවසන් අරමුණු කරා යෑමට සෑහෙන බාධක පැමිණෙනවා. නමුත් මම මෙතනදී අදහස් කරන්නේ නැහැ අසහනය දුරු කරගන්න කියලා තමන් තමා සතු සියලු දේ දෙන්නට කියලා. තමන් උපයන මුදලින් යම් කොටසක් දානමය වශයෙන් වෙන් කරන්නට සෑම අයෙක්ම සිහි තබා ගත යුතුයි. මොකද දානේ ශක්තිමත් කරන්න ඕන. අපගේ දානශීල භාවනා ලෝතුරා බුදුන් වහන්සේ කියලා තියෙන්නේ. දානයට තමයි පළවෙනි තැන දීලා තියෙන්නේ. දෙවනුව ශීලයේ තුන්වෙනුව භාවනාව. මොකද දැන් වර්තමාන සමාජය තුළ බොහෝ දුර දකින්න තියෙනවා භාවනා පන්ති. නමුත් කිසිම තැනක මට්ටම් දකින්නට නැහැ දාන පන්ති තියෙනවා. මොකද හේතුව බොහෝ දෙනෙක් භාවනා කරනවා තමන්ගේ ලෞකික දේවල් දැඩි ලෙස බදාගෙන. නමුත් මෙතනදී දන් දීලා සිල් රැකලා භාවනා කරන්න කියන අරමුණ තමයි තියෙන්නේ. නමුත් බොහෝ දෙනෙක් භාවනා කරලා පස්සේ සිල් රැකලා අන්තිමටම දන් දෙන්නම් කියලා තමයි හිතාගෙන ඉන්නේ. නමුත් ඕක අනිත් පැත්තට හැරෙන්න ඕන. අද සමාජය තුළ බොහෝ දේවල් උඩු යටිකුර වෙලා තියෙන්නේ. සාමාන්‍ය මේ තරුණ වචනෙන් කියනවා නම් තරුණ දරුවෝ භාවිතා කරන වචනෙන් කියනවා නම් වයර් මාරු වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔහොමනේ කියන්නේ. ඉතින් එවැනි සමාජයක් තුළ අපි ඉන්නේ. ඇත්තෙන්ම මේ අසහනය කියන එක එන්නට කරුණු පහක් මුල් වෙනවා. පළවෙනි එක තමයි නොසන්සුන් බව නිසා අසහනය ඇති වෙනවා. දැන් බොහෝ දෙනෙක් මම දන්නවා මේ තරුණ දරුවෝ ඉන්නෝ විභාගවලට ගිහිල්ලා ඇවිල්ලා කියනවා අයියෝ මම දන්නම එකක් මං කලබල වෙලා වරද්දගත්තනේ. එහෙනම් අසහනයට පළවෙනි දේ තමයි නොසන්සුන් බව. දැන් සමහරලට නොසන්සුන් බව නිසා ගන්නා වූ තීරණ නිසා තමාගේ ජීවිතේ සමහරට එල්ලුම් ගහකින් කෙලවර වෙන්නට පුළුවන්.
අනිවාර්යයෙන්.
ඒ වගේම නොසන්සුන් බව නිසා තමාගේ රැකියාව නැති වෙන්නට පුළුවන්. සමහරට ආවේගශීලීව තමා රැකියා කරන ස්ථානය තුළ නොසන්සුන්ව හැසිරලා තමන්ගේ රැකියාව නැති කරගෙන තමන් අසහනයටපත් වෙනවා. ඒ වගේම නොසන්සුන් බව නිසා ආවේගශීලී බව නිසා ඇතැම් දෙනා ශනිකව ගන්නා තීරණ නිසා තමාගේ ජීවිතේ බොහෝ දේවල් අවුල් කරගන්නවා. අසන්නන් වගේම මටත් එවැනි අත්දැකීම් ජීවිත තුළ තියෙනවා පැහැදිලිවම. ඒ නිසා මේ මමත් මේ සමාජය තුළ ඉන්න ශුද්‍ර ප්‍රාණීෙක්. මේ නිසා මම ජ්‍යොතිෂ ශාස්ත්‍රය කළා කියලාවත් මම ධර්මය ගැන ඉගෙන ගත්තා කියලාවත් මගේ තියෙන යම්කිසි ප්‍රകൃතිමය ගුණයක් තියෙන නම් ඒ සම්පූර්ණ වශයෙන් වෙනස් කරගන්න අපහසුයි.
අපි එක එක කරපු පුංචි කාලේ කරපු මෝඩ වැඩ ටික ඔක්කොම මතක් වෙනකොට අපි ඇත්තටම අසහනය නිසා මේව කරා කියලා අපිට හිතෙනු නේද?
පැහැදිලිවම ස්වාමීන් වහන්සේ. ඒ වගේම දෙවෙනි කරුණ තමයි කුසීත බව. මම හිතන්නේ මේ පාසල් යන දුව දරුව බොහෝ දුරට විභාගයක් ලං වෙනකොට අර කුසීතකමේ ප්‍රතිවිපාක අත්විඳිනවා. සමහර අය නිදානුගෙන පාඩම් කරන්න වෙනවා. මොකද ඒ පාඩම් කරන්න තමන්ට තිබිච්ච ඉඩ ප්‍රස්තාව තුළ තමන් ඒ දේවල් කරේ නැහැ. සමහර වැඩිහිටියෝ ඉන්නවා මමද ඇතුළුව රැකියාවල් කරන අතරතුර තමන්ගේ පාසල් යන කාලෙදි කළ යුතු අත්‍යවශ්‍ය දේවල් අධ්‍යාපනික වශයෙන් කරගන්න නොහැකි වෙච්ච දේවල් දැන් කරන්න සිද්ධ වෙලා. ඒ මොකද පාසල් යන කාලේ ඒ දේවල් කරන්න නැතුව කුසීතකමෙන් හිටපු නිසා දැන් ඒ දේවල් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉගෙන ගන්න සමහර විෂයන් වුණත් අපි යම් භාෂාමය විෂයන් වෙන්න පුළුවන්, ගණිතමය විෂයන් වෙන්න පුළුවන්, නොයෙකුත් විභාග සමර්ථ වීම වෙන්න පුළුවන්. ඒ වෙන දේවල් කරගන්න බැරි වෙනවා. එහෙනම් තමන් කුසීතක බව නිසා යම් යම් දේවල් අතපසු කිරීම නිසා තමන් අසහනයට පත් වෙනවා. දැන් සමහර දෙනා ඉන්නවා වයසට ගිහිල්ලා දුක් වෙනවා. අනේ මට ගයක් හදාගන්න බැරි වුණානේ. ඒ තරුණ කාලේ තමන්ට හොඳ ජවයක්, ජව සම්පන්න බවක් තිබුණු වැඩක් කරන්න පුළුවන් වෙච්ච කාලේ තමන් ඒ දේවල් නොකර ඉඳීම නිසා තමන් වයසට ගිහිල්ලා පසුතැවෙනවා.
අනිවාර්යයෙන්.
ඒ වගේම සමහර දෙනා මට සමාජයේට වැඩක් කරන්න බැරි වුණානේ. මම තනියෙන් හම්බ කරගෙන දියුණුණා විතරයි. මට මගේ දෙමෝපියන්ට මට සමාජයට යමක් කරන්න බැරි වුණා කියන අසහනයටපත් වෙනවා. ඒක තමන් බාහිර නොපෙන්නුවත් තමන්ගේ හිතේ තියෙනවා, හදවතේ තියෙනවා. ඒ නිසා තමන් අසහනයටපත් වෙනවා. මේ නිසා බොහෝ දෙනෙක් මේ කුසීත බව නිසා, කම්මැලිකම නිසාත් අසහනයටපත් වෙන බව තේරුම් ගන්නවා. දැන් බොහෝ දෙනෙක් තියෙන කරුණක් තමයි වයසට ගියාම ලෙඩවීම. වර්තමාන කාලේ මොනවද ගොඩක් හැදෙන ලෙඩ තමයි දියවැඩියාව, අතිරුධිර පීඩනේ, බ්ලඩ් කොලෙස්ටරෝල් කියයි රුධිර සංවිතී වෙනස්කම් සහිත රෝග තත්ත්ව ඇති වෙනවා. ඒකට හේතුව තමයි සමාජය තුළ බැලුවාම බොහෝ දෙනෙක් කියනවා කන කෑම නිසා කියලා. කෑමටම දොස් කියන්න එපා. මම විශේෂයෙන් මතක තියාගන්න ඕන. දැන් බොහෝ දෙනෙක්ගේ අදහසක් තියෙනවා බඩු ගණන්නේ. බඩු ගොඩක් ගණන්නේ දේවල් ගොඩක් ගණන්. හැබැයි දැනට අවුරුදු 2000 ලැබිච්ච කාලෙත් මිනිස්සු හර්තාල් ගියා බඩු ගණන් කියලා. දැන් 2000 ලැබිලත් අවුරුදු දැන් 60ක් විතර වෙනවා. දැනුත් කියනවා බඩු ගණන් කියලා. තව අවුරුදු 50ක් ගියත් එදාටත් කියන්නේ ওই කතාව තමයි.
ඒ වගේම ඔබතුමාගෙන් මම දැනගන්න කැමතියි ඔබතුමාගේ මේ විෂයට අදාළ තව ප්‍රධාන කාරණයක් නිසා මේ ලංකාව තුළ HIV වර්ධන වේගය වැඩි වෙලා තිබෙනවා. මේකත් මේ තරුණ සහනය සහ අසහනය සම්බන්ධ ප්‍රධාන ගැටලුවක් වෙලා තිබෙනවා.
ඔව් දර්ශන මහත්මයා මම එතෙන්ට එනවා. මම මොකද ලිංගාශ්‍රිත රෝග AIDS වර්ධන වැඩසටහනේ හිඳලිලාරිවරයෙක් විදිහට තමයි කටයුතු කරන්නේ වර්තමානයේ කොළඹ ජාතික රෝහලේ. ඒ නිසා මට මේ පිළිබඳවත් කතා කරන්න හොඳ අත්දැකීම් තියෙනවා. එතනදී අපි ආශාව පිළිබඳව කතා කරනකොට කතා කරමු.
අනිවාර්යයෙන්.
දැන් මෙතනදී අපි කුසීත බව පිළිබඳව. ඉතින් මේ මොකද හේතුව මම දැන් කිව්වා වයසට ගියාම ලෙඩ රෝග ගැන දුක් වෙනවා. හේතුව මොකද? කෑම ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ ඔබ ව්‍යායාම නොකිරීම. ඔබ ඇඟපත හොල්ලලා වැඩක් කරන්නේ නැහැ. ඔබ හොඳට බලන්න ඔබගේ හදවතට තට්ටු කරලා අහන්න. ඔබ ව්‍යායාමයක් කරනවද කියලා. මොකද හැමදේම බාර දීලා තියෙනවා නොයෙකුත් උපකරණ වලට. රෙදි ටික හොදන එක වොෂින් මැෂින් එකට බාර දීලා. ඊළඟට ගෙදර අතු ගාන එකත් ඉලෙක්ට්‍රික් නැත්තම් විදුලිමය උපකරණයකට බාර දීලා. ලිඳෙන් වතුර අදින එකත් මැෂින් එකට බාර දීලා. ඒ හැම දෙයක්ම අපි අපේ කරගන්න අපි විසින් කරගතේ හැකි දේවල් හැම දෙයක්ම අපි උපකරණ වලට බාර දීලා නිකන් ඉදීම නිසා කම්මැලි කම නිසා ලෙඩ රෝග ඇති වෙලා තිනෝ විශේෂයෙන් දියවැඩියා වගේ රෝග අතිරුධිර පීඩනේ ඒ වගේම බ්ලඩ් කොලෙස්ටරෝල් ඔය සෑම දෙයක්ම ප්‍රධාන හේතුව තමයි කුසීත බව කම්මැලිකම නිසා ඇති වෙන රෝග. එහෙම නේද ස්වාමිනාන්ද?
අනිවාර්යෙන් දැන් ඒ මොනව වුණත් හැබැයි මේ මොන යන්ත්‍ර සූත්‍ර වලට බාර දුනත් මිනිස්සුන්ට ඉවරයකුත් නැහැ.
පැහැදිලිවම මොකද හේතුව මේ සමාජය තුළ බොහෝ දෙනෙක්ගේ තියෙන්නේ ශරීරයට වැඩ නැති වෙනකොට මනස નિરાයාසයෙන් නිකරුණේ වැඩ කරන්න පටන් ගන්නවා. තේරුමක් ඇතුවත් එහෙමයි නැතුවත් එහෙමයි.
නැතුවත් එහෙමයි.
මේ නිසා බොහෝ දෙනෙක්ගේ අධික ලෙස මනස ක්‍රියාකාරී වීම නිසා මනස තුල තියෙනා වූ තැන්පත් ගුණය යටපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි සාමාන්‍ය මේක මේ විද්‍යානුකූල විග්‍රහ කරොත් ඇඩ්‍රිනලින් කියන හෝමෝන ස්රාවය වෙනවා. ඒ හෝමෝනයට අවශ්‍ය කරන ප්‍රතික ක්‍රියාවන් ශරීර තුල සිදුවෙන්නේ. මේ නිසා එය ලේ ධාතුවට මිශ්‍ර වෙලා ලේ ධාතුව තුලින් නොයෙකුත් රෝග විෂම රෝග හෘද රෝග තත්ත්වයන් දියවැඩියා රෝග තත්ත්වයන් සහ අනිකුත් විෂමකාරී රෝග තත්ත්ව ඇති වෙනවා පෙන්눔 කරනවා. ඒ කුසීත බව නිසා තමයි ප්‍රධාන වශයෙන්ම මේ පසුතැවිල්ල ඇති වෙන්නේ. ඒ නිසා වයසට ගියාම කියනවා මේ මට දැන් ව්‍යායාම කරන්න බැහැනේ දැන් වයසයි. දැන් අපි දන්නවා සමාජයේ බොහෝ දෙනෙක් ඉන්නවා තරුණ කාලේ නොකානොබී හම්බ කරනවා. වයසට ගියාම දොස්තර මහත්තයා කෑම තහනම් කරනවා. එතකොට දැන් තරුණ කාලේ කන්නත් නැහැ ස්වාමිනාස. වයසට ගියාම කන්නත් නැහැ. තෙල් දාපුව කන්නේපා, සීනි දාපුව කන්නේපා, ලුණු දාපුව කන්නේපා. ඔය තුන නැතුව තෙල්, ලුණු සහ සීනි නැතුව කිසිම ආහාරයක රසයක් නැහැ. මං හිතන්නේ පිළිගන්නේ නැති අසන්න. මං හිතන්නේ දර්ශන මහතත් පිළිගන්නේ නැති.
අනිවාර්යෙන්. ඒ අද්දකීම මරත් තියෙනවා.
ඒ අද්දකීම තියෙනවා. ඉතින් ඒ නිසා මෙතනදී මතක තියාගන්නට ඕන මේ කුසීත බව නිසා තමන් අසහනෙටපත් වෙනව මහලු වයසට ගිහිල්ලා තමන් දුක් වෙනවා. මම තරුණ කාලේ ඇඟපත හොල්ලලා කිසි දෙයක් කරේ නැහැ. හැබැයි ඒක කියන්නේ නැහැ. එතකොට කියනවා මට දැන් ඇඟපත හොල්ලන්න බැහැ කියලා. මේ ළඟදී
මට හිතෙන ප්‍රශාන්ත මහත්තයා දැන් ඔහොම බැලුවන් පස්සේ අපිට ජේතවනාරාමයක් රුවන්වැලිසෑයක් ජීවිතයකට හදාගන්න බැරි වේද කියලා නේද?
කවදාවත් බෑ. මොකද හේතුව වෙනත් හේතුවක් නිසා නෙමෙයි.
හරි 10ක් පයින් යන්නත් වෙනස
හොයන්න. හරි 10ක්වත් පයින් යන්න බෑ. මට මේ විශේෂයෙන් කියන්න ඕන මේ මට ඊටාම මේ මම මේක සතුටින් කියන දෙයක් නෙමෙයි බොහොම කනගාටුවෙන් කියන දෙයක්. මේ පුද්ගලයාගේ නම කියන්නේ සමාජයේ ඉන්න ඊටාම දක්ෂ කලාකරුවෙක් දැනට සතියකට පමණ පෙර ආතු මා මුණ ගැහෙන්නට ආවා. ඔබ විශ්වාස කරයිද කිව්වට බොහොම තරුණ වයසේ ඉන්න කෙනෙක්. මම ඔහුගේ ඊටාම හොඳ රසිකයෙක්. මොකද එපමණට හොඳ දක්ෂ කලා ශිල්පියෙක්. අද ඇවිදින්නටවත් නොහැකි තත්වයකින් බොහොම අමාරුවෙන් ඇවිදගෙන ආවේ. කොටින්ම කියනනම් සරුවාංග ලෙඩෙක්. සාමාන්‍ය භාෂාවෙන් කියනවනම් සරුවාංග ලෙඩෙක්. තරුණ වයසේදී මට මතකයි මහ ලොකු කාලයක් නෙමෙයි දැනට අවුරුදු 10කට 15කට පමණ පෙර ආතුව ඊටාම රූප සෞන්දර්යයෙන් යුක්ත ඊටාම දක්ෂ හැකියාවන් තිබුණු අයෙක්. මේ නිසා මා ඊටාම කනගාටුවටපත් වුණා. ඇයි පිළිමතු මොකද මගෙන් ඒ කේන්සර්ට අහන පිළිම විග්‍රහයක් කරගන්නට ආවා. පසු මාත් එක්ක බොහෝ වෙලා අපි කතා කරගෙන හිටියා. ඉතින් ඒ කුසීත බව නිසා හටගන්නා තත්ත්වය තමයි පසුතැවීම. අනේ මම ව්‍යායාමයක් කරේ නැහැ. මම මගේ ශරීරයට දෙයක් කරගත්තේ නැහැ. මොකද බොහෝ දෙනෙක් තමන්ගේ යන එන වාහනේ බොහොම ලස්සනට තියාගන්නවා. වෙලාවට අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් සර්විස් කරනවා, ඒක පිරිසිදු කරනවා. නමුත් තමන්ගේ ශරීරයට සර්විස් එකක් නැත්තම් තමන්ගේ ශරීරයට සැපයක් ලබා දෙන්න උත්සාහ ගන්නෑ
අනිවාර්යයෙන්.
ඒ නිසා තමන්ට අවසානයේ පසුතැවිලි ඉතිරි වෙනවා. තුන්වෙනි එක තමයි ද්වේෂය. මේ ද්වේෂය නිසා අවසානයේ පසුතැවිලි ඇති වෙන බව ඉතා පැහැදිලි. මං හිතන්නේ මේ ළඟදී මේ කහවත්තේ මේ අර අහිංසක දරුවෙකුයි ඒ දරුවගේ මෑණියන්වයි මරා දැම්ම. මං හිතන්නේ දැන් ඒ කරපු අය බොහෝ දුරට පසුතැවෙනවා ඇති. ඒ ද්වේෂයේ දෙවෙනි ප්‍රතිඵලය තමයි පසුතැවීම. එහෙනම් ද්වේෂය පිළිබඳව මං හිතන්නේ එච්චර කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ද්වේෂය තුලින් අවසානයේ හටගන්නේ පසුතැවීමයි.
අපි කතා කරන්න ගියත් අපිට ද්වේෂයක් නිකන් හටගන්නවා වගේ තමයි දැනෙන්නේ නේද?
පැහැදිලිවම. හැබැයි මෙතනදී පැහැදිලිවම මේ අසන්නන් මතක තියාගන්නට ඕන මේ කතා කරන අපිටත් මේ தත්ත්වය තියෙනවා. ඉතින් පුළුවන් තරම් පාලනය කරගන්න උත්සාහ ගන්නවා. අපි අපගේ දුර්වලතාවයන් පිළිබඳව අප පිළිබඳව අපි ස්වයං විවේචනයක් කර ගැනීම ඉතා වැදගත්. මොකද නැත්තම් මේක අපි මේක සාකච්ඡාවක් වෙන්නේ නැහෙනේ. ඊළඟ කරුණ තමයි මේ ආශාව නිසා. උන ආශාව නිසා තමයි අද බොහෝ දුරට මේ දුක්ඛිත තත්ත්වයකට මේ සමාජයේ පත් වෙන්නේ පසුතැවීමට. දැන් අපි ගත්තොත් එහෙම මට සමාජය තුල මුණ ගැහිලා තියෙනවා HIV නැත්තම් මේ AIDS රෝගීන් තත්ත්වයට පත් වෙච්ච, එහි මූලික අවස්ථාවට පත් වෙච්ච තරුණ පිරිස් මුණ ගැහිලා තියෙනවා. ඒ ඇත්ත කතා කරනකොට ඒ අය පුදුමාකාර විදිහට අසීමිත විදිහට ජීවිතය පිළිබඳව පසුතැවීමක් තියෙනවා. තමන් ආශාව නිසා තමන්ට වෙච්ච විනාශය පිළිබඳව තමන් පුද්ගලිකව ස්වයං පාපොච්චාරණයක යෙදෙන අවස්ථාවන් මට සමාජය තුළ දකින්න අවස්ථාව ලැබිලා තියෙනවා. මං හිතන්නේ මේ දුර්ලභ අවස්ථාව මම හෙදෙළිදාරිවරයෙක් වීම නිසා මට ලැබුණු භාග්‍යයක් කොට සලකනවා. එවැනි අවස්ථා එවැනි අයත් සමග මට සාකච්ඡා කරන්නට අවස්ථාව ලැබිලා තියෙනවා මගේ ජීවිත කාලය තුළ. ඒ වගේම මේ ප්‍රේමය ආදරය පිළිබඳව කතා කරනකොට ඒක ඉතාම සුන්දර දෙයක්. ඒක ඉතාම පැහැදිලිව කියන්න ඕන. ඒක කවදාවත් ඒක අසුන්දර දෙයක් නෙමෙයි, බොහොම සුන්දර දෙයක්. ප්‍රේමය ආදරය නිසා තමයි මේ ලෝකේ පවතින්නේ, මේ ප්‍රජාව ඉදිරියට යන්නේ. මේ සමාජය තුළ අපි දකින හැමතැනකම අපිට ප්‍රේමය සහ ආදරය තියෙන දෙයට, ආදරයට ප්‍රේමයට අපි කවුරුත් කැමතියි. ඒක යම් යම් සමාජය තුළ බලන කෝණ අනුව සහ යම් යම් අයගේ මතවාදයන් අනුව එහි කුමන තර්ක විතර්ක ගෙනවත් ප්‍රේමය සහ ආදරය තුළ තමයි මේ ලෝකේ පැවැත්ම තියෙන්නේ. ඒ අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට ප්‍රේමයක් ආදරයක් සහ ආකර්ෂණයක් තිබිය යුතුයි. ඇත්තම ග්‍රහ වස්තු තුලත් ඒ தත්ත්වය තියෙනවා. ග්‍රහ වස්තුන් පවා එකිනෙකට ආකර්ෂණය කරගෙන තමයි ඒවායේ පැවැත්ම සහ ඒ ක්‍රමික ක්‍රියාකාරී ගුණ ඇති කරගෙන තියෙන්නේ. තවදුරටත් කියනවා නම් අර එක්තරා ලක්ෂයක් වටා කැරකෙන නියමෙන්නේ මේ ලෝකයේ තුල සෑම දෙයකම තියෙන්නේ.
භ්‍රමණය සහ පරිභ්‍රමණය කියලා.
භ්‍රමණය සහ ලක්ෂයක් වටා කැරකෙන පදනම මත තමයි මේ ලෝකයේ සෑම දෙයක්ම පවතින්නේ.
අනිවාර්යයෙන්.
සංසාරේ පවා චක්‍රයක්. මේ චක්‍රයන් තුල තමයි පවතින්නේ. සූර්යයා වටා අනිකුත් ග්‍රහයන් කැරකවෙනවා. අපේ අස්තින් පවා එකිනෙකට මේ පොයින්ට් ඇන්ඩ් සර්කල් මෙතඩ් කියලා එකට ඉංග්‍රීසියෙන් කියන්නේ යම්කිසි ලක්ෂයක් වටා කැරකවෙන පදනමක් මත. ඉතින් අපි සාමාන්‍යයෙන් අදහසක් වශයෙන් උත් කියනවා මේ ග්‍රහයා කියන නම දාලා තින්නේ ඇයි? ග්‍රහයා කියන්නේ අපි දැන් සාමාන්‍ය කියන භාෂාවෙදී මේ ඔන්න ග්‍රහයා එනවා කියලා. එහෙනම් ග්‍රහණය කරගන්නා කියන අර්ථයෙන් ග්‍රහණය කර ගැනීම තමයි එතන ආකර්ෂණීය ගුණය. ඒ තුල ප්‍රේමය සහ ආදරය පවතිනවා. එහෙනම් අපිට නොතේරුණාට අචේතනික වස්තුන් උනත්, ඒ කියන්නේ සිතක් නැති වස්තුන් උනත් ග්‍රහ වස්තුන් තුල පවා ආකර්ෂණය පවතිනවා. ඒ අපිට තවදුරටත් විග්‍රහ කරන්න පුළුවන්. ඒකත් එකිනෙකාට ඒ අචේතනික වස්තුන් උනත් ආදරය කරගැනීමක් තියෙනවා. මොකද ඒ තුල තමයි ඒ සෞර ග්‍රහ මණ්ඩලයේ පැවැත්ම පවා තියෙන්නේ. ආකර්ෂණය තුලයි. එහෙනම් ආකර්ෂණය කියන එක මේ ලෝකේ සෑම දෙයකටම අවශ්‍යයි. හැබැයි මම අර කලින් සඳහන් කරපු ද්වේෂය තුල තියෙන විබන්ධනේ නැත්තම් ප්‍රතික්ෂේප කිරීම. දැන් අපි දන්නවා දැන් තිත්ත රසයත් එක්ක තියෙන ප්‍රතික්ෂේප කිරීමක්. දැන් ඔබගේ දිවට තිත්ත රසයක් ආවොත් ඔබ වහාම එය ඉවතට දානවා. මට තමුසිව තිත්තයි කියනවා. ඒ තිත්ත රසයත් එක්ක තියෙන ද්වේෂය නැත්තම් විබන්ධන ශක්තිය. ආදරයත් සමග තියෙන ආකර්ෂණ නැත්තම් මිහිරි රසය, මිහිරි හඬ, ඒ මිහිරි බව, ඒ ආකර්ෂණය අවශ්‍යයි. ඒ නිසා අසහනය දුරු කර ගැනීමට ආදරයත් එක්තරා මට්ටමකට අවශ්‍යයි. ඊළඟට අපි අසහනය පිළිබඳව කතා කරනකොට වැදගත්ම දෙයක් තමයි ඊළඟට සැකය. මේ සැකය පිළිබඳව සැකයට කියනවා ශූල දෝෂය කියන ශූල කියන්නේ උලට, ත්‍රිශූල කියන්නේ උල් තුනක් තියෙන නිසා හරියට හදවතට උලකින් අනිනවා වගේ. මං හිතන්නේ සැකය තරම් අසහනයට පත්වන දෙයක් මේ සමාජය තුළ නැහැ. මේ සමාජය තුළ සැකය තුළ ආදරයත් විනාශ වෙනවා. ඒ වගේම සෑම දෙයක්ම සියලු බලාපොරොත්තු සහ අරමුණු බිඳවැටෙනවා. මේ සැකය ගත්තොත් සමාජයේ සෑම තරාතිරමකම දකින්න පුළුවන්. දේශපාලනික වශයෙන්ුත් ව්‍යාපාරික වශයෙන්ුත් අපිට සැකය තමයි හැමතැනම තියෙන්නේ ලකින්නට. අන්‍යෝන්‍ය වශයෙන් සේවා කරන ස්ථාන තුලත් බොහෝ දෙනෙක් ඇවිල්ලා කියනවා එතන ඉන්න අය මාත් එක්ක ඉරිසියයි. මහා සැකයකින් ඉන්නේ. මම කනබුණ දේවල් පවා වෙනමයි තියාගෙන ඉන්නේ. මහා සැකයකින් ඉන්නේ. මට මගේ බිරිඳව ස්වාමියා විශ්වාස නැහැ. මන් දන්න සමහර තැන්වල ඉන්නවා සමහර බිරිඳ සමහර ස්වාමියා තමන් වෙනම බිරිඳට සහ ස්වාමියාට හොරෙන් වෙනම බැංකු පොතක් අරගෙන යනවා. හදිසි මොන හරි ප්‍රශ්නයක් වුණොත් මට යන ඉන කලක් තියෙන්නෙපෙයි. මහා සැකයක්, මහා අවිශ්වාසයක්. මේ නිසා සැකය සහ අවිශ්වාසය කියන එක තුල තමයි අසහනේ පවතින්නේ. මේ නිසා විශේෂයෙන් මතක තියාගන්න ඕන නොසන්සුන්කම, කුසීතකම, වෛරය, ආශාව, සැකය, තවදුරටත් කියනනම් උද්දච්ච කුක්කුච්ච තීනමිද්ධ පටිගය කාමච්ඡන්දේ සහ විචිකිච්ඡාව කියන කරුණු තුල විශේෂයෙන්ම තියෙන්නේ අසහනයයි. මේ අසහනය දුරු කරගන්නට ඔබ සමාජයක් විදියට මේ තත්ත්වය බොහෝ දුරට සමනය කරගන්නට යටපත් කරගන්න උත්සාහ ගන්න ඕන. ඒ පිළිබඳව ජ්‍යොතිෂ්‍ය තුල දැක්වෙන අදහස් පිළිබඳව ඉදිරි වටේදී මා කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
අනිවාර්යයෙන්ම දවසේදී අපි සාකච්ඡා කරන්නේ සින්දන අසුපේරි දහම වීමෙන් සහනය සහ අසහනය සම්බන්ධයෙන්. අපේ හමුදුරුවනේ අවසරයි මින් අනතුරු අපි මේ ප්‍රධාන කාරණාව ගොනු කර දක්විය යුත්තේ මේ කායික සහනය සහ මානසික සහනය. අපිට ගොඩක් වෙලාවට අපි වැඩ කටයුතු කරන්න ගියාට පස්සේ ආයතනයක හෝ වේවා අනිකුත් පුද්ගලයන් එක්ක වැඩ කටයුතු කරන්න ගියාට පස්සේ මේ අපිට ඇති ප්‍රධාන කාරණේ තමයි මානසික අසහනය. මේ මානසික අසහනය සහ මානසික සහනය අපි තෝරාගත යුත්තේ කෙසේද? මේ ප්‍රධාන කාරණය. නමුත් අපි දන්නවා මේ 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 කොයියා කරන අපි ජීවිතවලට එකතු පහදු කරගත යුත්තේ කියලා. නමුත් අපි මේ පිළිබඳව දකින විවිධ දිශානති වෙනස් කරගත යුතු කාරණා අපිට දක්නට ලැබෙනවා. අපි හඳුරන්නේ බෞද්ධ ආශ්‍රයන අනුගල මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේගෙන් බොහෝම පාද නමස්කාර පුරක උත්තරය බලාපොරොත්තු වෙනවා.
දැන් දර්ශන මහත්තයා, අපි මේ ජීවිතේ සහනය ළඟා කරගන්න නම් සරලම කාරණාව තමයි සන්තුට්ටි පරමන්දන. සතුට තමයි ජීවිතේ පරම ධනය කියලා හඳුන්වන්නේ. අපි මේ සන්තුට්ටි පරමන්දන මේ කියන සරල දිවි පැවැත්ම අපේ ජීවිතය තුළ නැති නිසා තමයි අපිට මේ කාරණාව දිගින් දිගටම මතුවෙන්නේ. දැන් ඒක තමයි මම අර මුලින් කිව්වේ. අපි නිරන්තරයෙන්ම කරන්නේ තව දෙයක් හොයන එක. අපිට ලැබිච්ච දෙයින් අපි ප්‍රතිඵලයට ප්‍රතිඵලයක් ගන්නවටත් වඩා අපි නිරන්තරයෙන් ඒක අපි අපේ ජීවිතේ සකස් කරගන්න මොකද අපිට අවශ්‍යයි. යම් කිසි කාරණා පොදුවේ මනුස්ස ජීවිතයක් වුණාට පස්සේදී අපිට මුදල් අවශ්‍යයි, යාන වාහන අවශ්‍යයි, ඉඩකඩම් අවශ්‍යයි, දරුමල්ලෝ අවශ්‍යයි. මේ කියන මේ පරිසරයේ තියෙන මේ සාධක හැම දෙයක්ම අපිට අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය නිසාම අපි මේ දේවල් වලට පෙළඹීමක් ඇති කරගන්නවා. ඒ ඇති කරගන්න පෙළඹීමත් එක්ක අපිට දැනෙන විදිය තමයි මේ අසහනය කියලා අපි
සඳහන්. අල්පේච්ඡ භවයෙන් මිදීම නිසා.
එතකොට අපි දැන් මෙහෙම හිතු අපි මේ විදියට අපි හිතමුකෝ. තිබුණත් අනාගත පැතුමන් පිරුණු ලයක් සැදුවේ විහෙස වී වහලක් නොමැති ගයක් නොලදිමි කිසිවිටක පෙරදුම මිසක ජයක් පසුබට නොවේමි කෙදිනක හෝ ලබමි ජයක්. දැන් බලන්න මේ අහිංසක දුප්පත් සිතුවිල්ලක් මෙතන තියෙන්නේ.
එහෙමයි.
තිබුණත් අනාගත පැතුමන් පිරුණු ලයක්. දර්ශන මහත්තයා, අපේ හැම කෙනෙක් තුලම අනාගත පැතුමන් ප්‍රාර්ථනා බලාපොරොත්තු අදහස් මොන්න තරම් තියෙනවද? තරුණ තරුණියෝ වෙන්න පුළුවන්, වැඩිහිටියයි වෙන්න පුළුවන්, අහිංසක දුප්පත් අසරණ අම්මා තාත්තගේ මොන තරම් ප්‍රාර්ථනා බලාපොරොත්තු අදහස් එක්කද අද ජීවත් වෙන්නේ? බෝධියක් ළඟට ගියත්, චෛත්‍යයන් වහන්සේ ළඟට ගියත්, බුදුහාමුදුරුව ළඟට ගියත්, පිරිත් සූත්‍රයක් ඇහුවත්, බණපදයක් ඇහුවත්, ඒ තුලින් මට සහනයක් ලැබෙන්න, මගේ පවුලේ හැම දිනාටම සහනයක් ලැබෙන්න, මෙන්න මේ කියන ප්‍රාර්ථනාවයි තියෙන්නේ. සැනසුම අනේ මගේ කටුමැටි පැලට වරේ. මෙන්න මේ කියන ප්‍රාර්ථනාව තමයි අපි හැමෝම ළඟ තියෙන්නේ. ඉතින් අන්නේ ප්‍රාර්ථනාව තුල අනාගත ප්‍රාර්ථනා බලාපොරොත්තුෙන් ඉඳලා වහලක් නැති ගයක් හදනවා. අපි දන්නවා අපේ අහිංසක අසරණ අම්මා අප්පච්චිලා ඉන්නවා, ගෙවල් හදාගෙන ඒක සෙවිලි කරගන්න සෙවිල්ලක් නැහැ. ටකරන් කොළ ටිකක් හොයාගන්න බෑ. ඉලුක් ටිකක් හොයලා, එහෙම නැත්නම් බටකොළ ටිකක් හොයලා මොනාහරි දෙයක් සෙවිලි කරලා තමයි ඔවුන් ජීවත් වෙන්නේ. හැබැයි කොළඹ හතේ ජීවත් වෙන සුපිරි තට්ටු නිවාසවල ජීවත් වෙන පුජ්‍යලයෝ වගේම අර මිනිස්සු ජීවත් වෙනවා.
එහෙමයි හඳුරන්නේ.
ඒ වගේම තමයි මේ නොලදිමේ කිසි විටක සනස් පෙරදුම විසක ජයක්. මේ මිනිස්සුන්ගේ ජීවිත කාලෙම හැමදාම පරාද වෙලා. අධ්‍යාපනය බැලුවොත් අධ්‍යාපනයෙන් ඉහළට යන්න බැරි වෙලා තියෙනවා. එක්කෝ ගල් ඇල්ලක් ගන්න සල්ලි නැහැ. එහෙම නැත්නම් පෙන්සල් කූරක් ගන්න සල්ලි තිබිලා නැහැ. මොනවා හරි දෙයක් අඩුපාඩුයි. එහෙම නැත්නම් ඒ අම්මා තාත්තලාට ඒ පුජ්‍යලයන්ට එහෙම සලකන්න බැරි වෙලා තියෙනවා. මේ සමාජ රටාවත් එක්ක කොස් පොලොස් ටිකක් කාලා එහෙම ජීවත් වෙච්ච රටාවක් තියුනේ. ඉතින් ඒ නිසා මේ හැමදාම ජීවිතේ පරාද වෙච්ච තැන් තමයි ඒගොල්ලන්ට මුණ ගැහින්නේ.
එහෙමයි හඳුරන්නේ.
හැබැයි ඒගොල්ලෝ ඒත් කියනවා පසුබට වෙන්නේ අපි. කවදා හරි ජයක් ලබනවා. දැන් අපේ ජීවිතවල තියෙන්න ඕනේ මෙන්න මේක. අපි හැමදාම නේ කවදා හරි දවසක අපේ ජීවිතේ ජයග්‍රහණයක් ලබා ගන්නවා කියන්නේ. දැන් බුදුහාමුදුරු එකපාරටම බුද්ධත්වය අවබෝධ කරගත්තේ නැහෙනේ. සාරා සංකල්ප ලක්ෂ්‍ය මුළුල්ලේ පෙරුම්දම් පුරලා තමයි උන්වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගත්තේ. ඒ නිසා අපි හැම කෙනෙකුටම මේ අසහනකාරී ස්වභාවයෙන් අතිප්තිකර ස්වභාවයෙන් මිදෙන්න නම් අපේ ජීවිතයට සහනය ළඟා කරගන්න නම් අපි නිරන්තරයෙන් එකතු වෙන්න ඕන තැන තමයි මේ අල්පේච්ඡතාවය කියන තැන.
එහෙමයි.
අන්නේ අල්පේච්ඡතාවය කියන තැන. දැන් මෙතුමා සඳහන් කරන්නට කරපු විදියට දැන් අපි කියනවා අර නිතරම මං කියන දේවල් තියෙනවා මේ අතට වෙරළු වැහිඳගෙන ඉනට පලාන නෙලාගෙන බරටම දර කඩාගෙන එයි අම්මා විගසින් කියලා. මෙතුමා කිව්වා දැන් හැම දෙයක්ම මැෂින් වලට බාර දීලා තියෙන්නේ. නමුත් අද මිනිසුන්ට ඉවරයක් නැහැ. අපි අහුවොත් එහෙම ඇයි අම්මලා පන්සල් ආවේ නැත්තේ? අනේ හැමදෙරේ වැස්සා. එහෙම නැත්නම් අවුව වැඩි. එහෙම නැත්නම් අපේ භෝග වගාව කර කර හිටියා. ඔය ඔක්කොම ඉන්නේ ඒ නිසා අපිට එන්න ඉවරයක් නැහැ. පොයේ 12වත් පන්සලට එන්න ඉවරයක් නැහැ කියලා සඳහන් කරනවා මිනිස්සු. හැබැයි අපි කිව්වොත් එහෙම මහා නාගපන වැස්සක අන්න පන්සලට රන් කහවණු වැස්සක් වහිනවයි කියලා. අර තියෙන සියලු වැඩ කටයුතු නවත්තලා අපේ මිනිස්සු එතනට දුවගෙන යනවා. ඒක තමයි ඇත්ත ස්වභාවය. අන්නේ අර ගැනීම පමණක් එකතු කිරීම පමණ අහස උසට අපි කියන තෘෂ්ණාව කියන එක නෙමෙයි එකතු කරන්නේ පොදි බැඳගෙන. මේ මුදල් නැතුව බෑ මිනිස්සුන්ට ජීවත් වෙන්න. නමුත් ඒක ඕනාට වඩා ගියාට පස්සේදී අසහනය කියන එක අපේ ජීවිතේට ලැබෙනවා. දැන් ප්‍රේමය තුලත් එන්නේ ওই කාරණාව. ප්‍රේමය තුලත් නිතරම මිනිස්සු හොයනවා. අද ඉන්න මිනිස්සු ආදරයක් කරුණාවක් කියලා එකක් ලබන්නේ නැහැ.
එහෙමයි හඳුනන.
ඇත්තටම එහෙම දෙයක් මේ හැමෝම බොරු කරනවද කියලා මට වෙලාවකට හිතෙනවා. හැමෝම බොරු කියන. තමන්ගේ ජීවිතේ කොහොම හරි ගැට ගහ ගන්න. තමන්ගේ ජීවිතේ තව ටිකක් ඉදිරියට ගෙනියන්න කාගේ හරි පිළිසලනකුත් එක්ක අර ගමේ කතාවක් තියෙන ප්‍රශාන්ත මහත්තයෝ කාගෙන් හරි කාලා කාට හරි බාප්පේ කියාගෙන හරි ඉන්න පුළුවන් නම් හොඳයි කියලා. අන්න එහෙම තමන්ගේ ජීවිතේ ගැට ගහ ගන්න ස්වභාවයක් දෝ තියෙන්නේ කියලා මේ තියෙන ප්‍රශ්න ගැටලු ටිකත් එක්ක අපිට හිතන වෙලාවල් තියෙනවා. දැන් මට එක්තරා අවස්ථාවකදී මේ ලැබුණා මට කවි කීපයක් ලැබුණා මේ අපේ අම්මා කෙනෙක් මේ මීට අවුරුදු ගාණක් තිස්සේ මේ ප්‍රේමයක් සම්බන්ධව කතා කරපු විදිය පිළිබඳව මම මේක තාලයක් ගන්න නැතුව අපේ වෙලාවත් එක්ක සංසන්දනය කරගෙන පොඩ්ඩක් මතක් කරන්නම්. අහස සඳතරු නිසල වීහිඳ තුෂර කැට පුබුදුන වේලාවක මහිත රැඳි දුක ලියමිපත් ඉරු අතර හිමිහිට හුදකලාවක දුරස් වී ගිය නමුදු ඔබමා මෙලව අසරණ කර මුලාවක මහිත තවරුණ සෙනෙහි දිය බිඳු මැකී නොමෙයි කිසිම දිනකද. දැන් බලන්න මේ මේ කියන්නේ මේ ඇත්තටම හදවතේ තියෙන කාරණාව මේ ප්‍රකාශ කරන්නේ.
මම හිතන්නේ නිර්මාණ කරවකනාට සාධාරණයක් ිටවන්නට අපි නමත් පොඩ්ඩක් සඳහන් කරන්න මට හොඳයි කියලා හිතනවා.
මට මතකයි මේ ප්‍රියවති කළුආරච්චි කියලා අම්ම කෙනෙක් තමයි මට මේක දුන්නේ මේ පද කීපය. මොකද එතුමියගේ ජීවිතයේ ගොඩාක් අපිට බොහෝසෙන් සමීපව කතා කරලා තියෙනවා. මේ අපේ FM දෙරණ අසපු අහපු සාවිකාවක් මට මේ කතා කරලා කිව්වේ අපේ හාමුදුරනේ මෙන්න මේ වගේ ජීවිත අපේ සමාජය තුළ තියෙනවා කියලා. දැන් එතුමිය තව තැනක සඳහන් කරනවා මේ විදියට. මුදු බව මුදුසිත සැමදා පැතුවෙමි මේ ලෙස මට වද දෙන්න එපා. නිලතල නොපතමි සැනසුම පතනෙමි මගේ සිත මේ ලෙස පෙළනු එපා. යලි වෙන කිසිවෙකු වෙත සිත නොබදිමි මගේ සිත යලි රිදවන්න එපා. ඔබ පතනාලව ඔබට ලැබේවා මාහට සරදම් කරනු එපා. දැන් බලන්න මේ ප්‍රාර්ථනාවල් මොන වගේද කියලා. අනිත් මිනිස්සු අද වෛරයක් තියෙන ආදරේ කරන්න ගියාට පස්සේදී වෛරය තියෙන්නේ. මට නැත්තම් කිසි කෙනෙකුට එපා. ඊට පස්සේ පිහියෙන් අයින. ඒකම නැත්තම් බස් එකෙන් තල්ලු කරලා දාන.
දැන්
එහෙම ගත්තට පස්සේදී එවන් සමාජ රටාවක් තුල මේ මීට අවුරුදු තිහකට හතලිහකට විතර උඩදී එතුමිය ලියපු උපද්ධි පෙළක් මම ඔය කිව්වේ. දැන් බලන්න ආදරේ මොනතරම් සුන්දරයිද කියලා ඒ කාලේ වෙනකොට. අද කාලේ වෙනකොට බැරි වෙලා හරි අපේ තරුණ දරුවෙකුට හරි දැරවියෙකුට හරි ඔහොම ගැටලුවක් වුණා නම් එහෙම මොකද වෙන්නේ? ඒත් මුළු දේ දැන් බලන්නකෝ මේ වර්තමාන චරිත අපි මේ කොළඹින් යන චරිත ටික ගැනම අරගෙන බලමුකෝ. යම්කිසි පුජ්‍යලයේ ගතට පස්සේදී මේ ඒ අයට දැන් අපි අන්තර්ජාලය භාවිත කරොත් එහෙනම් අන්තර්ජාලය හරහා මොනතරම් මඩ ගහනවද මිනිස්සුන්ට? ඇත්ත බොරු කරලා බොරු ඇත්ත කරලා නැති දේවල් හදලා මේ මානසික පිස්සු.
එහෙම හවුදරය අන්තර්ජාලනේ දැන් තියෙන්නේ.
ඔව් අන්තර්ජාලයක් වෙලා දැන් තියෙන. ඒක නිසා මේ මානසික මේ ආතතියකින් පෙළෙනව මට තේරුම් ගන්න බෑ මේ මොකද්ද මේ මේ කඩේකට බඩු ගන්න ගියා වගේ ඒ බඩු මිල ඇහුවත් මිනිස්සුන්ට ඒ මානසික ආතතිය තියෙනවා. අනිත් පැත්තකට දැන් මේ ප්‍රශාන්ත මහත්තයා ඒ අර මේ මතක් කරා එක වෙලාවකදී ඔබතුමා මේ මේ බඩු මිල පහතේ යෑම සම්බන්ධව මේ ඉහළ යෑම සම්බන්ධව කතා කරා මේ ඉස්සර කාලෙත් ඔක තිබුණායි කියලා. ඔකට මේ ලස්සන කතාවක් තියෙනවා මේ හිතෝපදේශයේ එක තැනක මේ ඒකේ ඉන්නවා මේ පිංගලක සහ දමනක කියලා දෙදෙනෙක් ඉන්නවා. මේ දෙදෙනගෙන් මේ දමනක කියන කෙනා මේ පිංගලක නරියයි මේ එළුවෙක් ඉන්නවා. මේ එළුවා නිතරම මේ නරිය එළුවගේ පිටිපස්සෙන් යනවා. මොකද එළුවගේ මේ වැටෙන්න ඔන්න මෙන්න තියෙන මස් ඇදල්ලක් තියෙනවා කියලා මෙයා හිතාගෙන මේක කොයි වෙලාව හරි වැටේ. අද වැටේ, හෙට වැටේ, දැන් වැටේ, දැන් වැටේ කියලා පස්සෙන් යනවා. නෑ මේක මේ එළුවගේ ශරීර අංගයක්ම තමයි. මේක වැටෙන්නේ නෑ. ඒ වගේ තමයි අපේ අයත් බලාගෙන ඉන්නවා අද වැටේ පල්ලෙහාට, හෙට වැටේ, තව නැත්තම් අනිද්ද වැටේ කියලා. මේ කවදාවත් මේක පල්ලෙහාට වැටෙන්නේ නෑ. මේක හැමදාම උඩට යන්නේ. දැන් බලන්න මේ තාක් වෙනකන් කවුරු ආණ්ඩු කරත් මොන දේවල් සිද්ධ වුණත් මේ තාක් වෙනකන් ඉහළට යන එක විතරයි සිද්ධ වුනේ. පහළට කිසි දෙයක් ආවේ නෑ. නේද? පහේ තිබිලා 3.50 වුණා, 3.50 තියලා දැන් 45 වෙලා තියෙන පාංගෙඩි. ඉතින් මේක ඉහළට යන දෙයක් තියෙන. ඒක නිසා මේ තෘෂ්ණාව කියන එක අහස උසට පොදි බැඳගෙන යනවා කියලා දෙන තව පුංචි කතාවක් තියෙනවා. මේ සෙන් කතාවකින් ගත්තේ මේ අපේ අසහනය පිළිබඳව. මේ සෙන් කතාවේ ඉන්න එක්තරා හාමුදුරු කෙනෙක්. මෙයා යනවා මේ ඉගෙන ගන්න එක පන්සලකට. ගිහිල්ලා මේ පන්සලේ නීතියක් තියෙනවා අවුරුදු පහටම කතා කරන්න දෙන්නේ වචන දෙකයි. ඉතින් මේ හාමුදුරු යනවා මේ වචන දෙක මේ හැමදෙර ගිහිල්ලා ටික දවසක් ඉන්නකොට මුල් අවුරුදු පහ ගියාට පස්සේ මෙයාට කියනවා වචන දෙක ඔයාගේ වචන දෙක අද කියන්න තියෙන මේ දෙක කියන්න කියලා. මෙයා පළවෙනි වචන දෙක කියනවා මෙයාට හරියන්නේ නැහැ මෙතන. ඇඳ අමාරුයි කියලා. පළවෙනි වචන දෙක. ඊළඟට කමන්නේ නැහැ කියලා. දැන් තව අවුරුදු පහක් යනවා. දැන් 10 වෙනි අවුරුද්ද. තව අවුරුදු දෙකක් ගිහිල්ලා මෙයාට කැමති වචන කියන්න කියලා. මෙයා කියනවා කෑම ගඳයි කියලා කියනවා. ඊට තවත් අවුරුදු පහක් යනවා. 15 වෙනි අවුරුද්දදී මෙයාගෙන් අහනවා දැන් ඔයා මොකද්ද කියන වචන දෙක. මම යනවා කියලා. එතකොට අර ලොකු හාමුදුරුවෝ කියනවා මං දැනගෙන හිටියා. හැමදාම ඔයාට තුනේ අඩුපාඩුනේ. ඒක නිසා ඔයා යනවා කියලා දැනගෙන හිටියා. මම යනවා කියලා අවසානයේ ඉවර කරන්න යෙදුනේ. ඒ නිසා අපි බැලුවහම මේ අපේ අසහනය මේ සහනයක් කරගෙන අපි ජීවත් වෙන්න අවශ්‍යතාවය තියෙනවා. අන්න ඒ තැනට අපි මේ සන්තුට්ටි පරමන්දනං අල්පේච්ඡතා ජීවිතය කියන මෙතෙන්ට අපි හුරු වෙලා නැවත වතාවක් අපිට යන්න පුළුවන් තාක් දුර ගිහිල්ලා ලැබෙන දේෙන් සතුටු වෙන්න පුළුවන්කම තියෙනවනේ. ඒක ඊටමත් උදගත්.
එහෙමයි අපේ හඳුරන්නේ අපේ අසනන්ගේ දැනගැනීම පිණිස තමයි මම මේ ආකාරයෙන් මේ සයින්ටිෆන් කරන්නේ. තමයි අපේ කඩහිංගල හිපන් වහන්සේලා කතා බහ කරනවා 0718383589 ට කතා බහ කරන්න දුරගත අංකයට. ඒ වගේම ප්‍රශාත් මලවිගේ මහතාට කතා බහ කරනවා 0714282825 කියන දුරගත අංකය හැමදෙස්සෙම විවතව පවතිනවා. ඒ වගේම මේ නතර මේ සහනය සහ අසහනය සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී අපේ ප්‍රශාත් මලවිගේ මහතාට මම යෝජනා කරන්නේ සහ මේ අදහසක් දරන ආරාධනා කරන්නේ අපි කලින් කතා බහ කරපු මේ වෘත්තිමය අසහනය. වෘත්තිමය අසහනය තමයි නූතන සමාජයේදී වැඩි වශයෙන් අපි දක්නට ලැබෙන. තමුන් රැකියාව කරන්න ගියත් පස්සේ තමුන්ට නොගැලපෙන රැකියාවක් කරන්න අවස්ථාව ලැබෙනවා. එතකොට එතනත් අසහනයක් අසහනයකට පත් වෙන්න වෙනවා. සමහර ලාට අපේ අධ්‍යාපනයෙන් නොගැලපෙන රැකියාවක් කර අපිට යන්න වෙනවා. කරන්න දෙයක් නැති වුණාම. වගේ විවිධ ආකාරي ප්‍රශ්නාර්ථ මේ සමාජය තුළ තියෙනවා. ඔබතුමාට පාර කරන්න මේ සම්බන්ධයෙන් ජ්‍යොතිර් විද්‍යාවට අනුකූලව කොයියා කරන්න සමාජ විද්‍යාවට අනුකූලව කොයියා කරන්න මේ සම්බන්ධයෙන් උත්තරයක් සපයන කියන කාරණේ පිළිබඳව දැනගන්නට.
ඇත්තම මේ රැකියාව සම්බන්ධයෙන් කතා කරනකොටත් ඒ වගේම මේ තමන්ගේ අධ්‍යාපනික හැකියාවන් සහ දක්ෂතාවයන් පිළිබඳව කතා කරනකොටත් තමන්ගේ සහජ හැකියාවන් තුළින් ඇතිවන හැකියාමයේ ශක්තිය සහ දක්ෂතාවය පිළිබඳව කතා කරනකොටත් තමන්ට ගැළපෙන තමන්ගේ සංසාරික බහ පුරුද්දට සාපේක්ෂ දෙයක් තමන්ගේ ජීවිත තුළ තමන්ට කරන්න ලැබෙනව නම් ඒ තරම් වාසනාවක් මම දකින්නේ නැහැ. අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවා ජන්මයට වඩා පුරුද්දු ලොකුයි කියලා. එතන ලොකු අර්ථයක් තියෙනවා. යම්කිසි පුද්ගලයෙකු උත්පත්ති ලැබෙන ජන්මයට වඩා ඔහු ඇතුළ තියෙනා වූ ආත්මීය බහු පුරුදු තමයි තමන් තුළින් නිරන්තරයෙන් ඉස්මතු වන්නේ. මම මීට පෙරත් වැඩසටහනකදී මේ පිළිබඳව කතා කරා. එහෙනම් සංසාරික බහු පුරුදු පිළිබඳව කතා කරනකොට කේන්ද්‍රයේ තුන්වෙනි කොටුව අමතක කරන්නට බෑ. තමන්ගේ අධ්‍යාපනික හැකියාවන් පිළිබඳව සහ දක්ෂතාවයන් පිළිබඳව කතා කරනකොට කේන්ද්‍රික පස්වෙනි කොටුව අමතක කරන්නට බෑ. තමන්ගේ වෘත්තිමය සහජ හැකියාවන් සහ දක්ෂතාවයන් වෘත්තිමය වශයෙන් තියෙන බැඳීම පිළිබඳව කතා කරනකොට දහවෙනි කොටුව අමතක කරන්නට බෑ. එහෙනම් රැකියාව තුළ තියෙන අසහනය රැකියා ස්ථානය නිසා වෙන්න පුළුවන්. රැකියාව තුළ තමන්ට මුණ ගැහෙන පුද්ගලයන් නිසා වෙන්නට පුළුවන්. නැත්තම් රැකියාවේ තියෙන කාර්ය බහුලත්වය නිසා හෝ රැකියාවේ තියෙනා වූ ස්වරූපය නිසා වෙන්නට පුළුවන්. ඇත්ත වශයෙන්ම රැකියාව කියන එක තමයි පුද්ගලයෙක්ගේ කේන්ද්‍රයක තියෙන වටිනාම ස්ථානය වශයෙන් ජ්‍යොතිෂ ශාස්ත්‍රය හඳුන්වන්නේ. මොකද තමන් කරන ක්‍රියාව කර්මය තමාගේ සංසාරයත් සමග ඒකාබද්ධ වෙන ආකාරය පෙන්වන්නේ කේන්ද්‍රයේ 10 වෙනි කොටුවෙන්. එහෙනම් 10 වෙනි කොටුව තමයි යම්කිසි පුද්ගලයෙක් ඉපදෙනකොට අහසේ මුදුන පෙන්වුම් කරන ස්ථානය. එපමණක් නෙමෙයි තමාගේ පුරුදු සහ හැකියාවන් නියෝජනය වෙන ස්ථානයත් කේන්ද්‍රයේ 10 වෙනි කොටුව. සාමාන්‍යයෙන් අපි කියනවා අද්දෙකට මේ එළියට ගත්ත මොලේ කියලා. එහෙනම් තමන් අද්දෙකෙන් කරන ක්‍රියාකාරකම් සහ හැකියාවන් පිළිබඳ නියෝජනය වෙන කේන්ද්‍රයේ 3 වෙනි කොටුවෙන්. අපි සාමාන්‍යයෙන් සාාරිකව බලනකොට කේන්ද්‍රයේ 3 වෙනි කොටුවට කියනවා සහජ ස්ථානය කියලා. ලග්න ස්ථානම් ධන ස්ථානම් සහජ. ඒ සහජ ස්ථානීය හැකියාව නැත්නම් විඥානමය බලය තමන් සංසාරික වශයෙන් ගෙනියන ලද පුරුදුමය හැකියාවන් ශක්තිමත් කරගැනීමේ බලය නිරන්තරයෙන් කේන්ද්‍රයේ 3 වෙනි කොටුවෙන් කියවෙනවා. එහෙනම් 3 වෙනි කොටුවයි 10 වෙනි කොටුවයි අතර යම්කිසි අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා නම් එවැනි පුද්ගලයන්ට ජීවිත තුල ලැබෙන්නේ තමන් සංසාරය තුල පුරුදු පුහුණු කරන ලද දෙයක්මයි වෘත්තිමය වශයෙන් ලැබෙන්නේ. හැබැයි 3 වෙනි කොටුවයි 10 වෙනි කොටුවයි අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් නැත්තම් එවැනි පුද්ගලයන්ට සංසාරය තුල පුරුදු කරන ලද දෙයක් නෙමෙයි ලැබෙන්නේ ජීවිත තුල තමන්ට කරන්නට තමන් පුරුදු පුහුණු නොකරපු දෙයක්. නිසා තමන්ට ඒ තුල નિરાයාසයෙන්ම අසහනෙටපත් වෙනවා. මොකද තමන්ට ඒතරම් හැකියාවක් නැති දෙයක් තමයි තමන් ජීවිත තුල කරන්නේ. ඒ නිසා තමන් නිරන්තරයෙන් අසහනෙටපත් වෙනවා. මොකද තමන්ට ඒ තුල වැරදීම් වැඩි, තමන්ට නොහැකියාව වැඩි. ඒ නිසා තමන්ට අන්‍යයන් සමග තරං කිරීමේ හැකියාව අඩුයි. මේ නිසා තමන් નિરાයාසයෙන්ම අසහනෙටපත් වෙනවා. මේ නිසා කේන්ද්‍රයේ 3 වෙනි කොටුවට විශේෂයෙන්ම කියනවා තමන්ගේ මානසික ස්වභාවය නියෝජනය වෙන තැනක් කියලා. මේ සංසාරික බහු පුරුදු පිළිවෙලව කියනකොට මානසික ස්වභාවයේ තියෙන අතීතමේ ශක්තියින් තමන්ගේ සංසාරගත ශක්තියින් නියෝජනය වෙන තැන. එහෙනම් ඒ ස්ථානයත් සමග 10 වෙනි කොටුව සම්බන්ධයක් තියෙනවා නම් තමාගේ මනස નિරවුල්ව පවත්වාගෙන තමාගේ වෘත්තිමය කටයුතු තවදුරටත් ශක්තිමත් කරගෙන ඉදිරියට ගෙන යන්නේ භාග්‍ය සහ වාසනා ගුණය ලැබෙනවා. ඊට අමතරව භෞතික වශයෙන් තමා මෙලෝ වශයෙන් තමන් පුරුදු පුහුණු කරපු දේ, තමන් ඉගෙනගත්ත දේ, තමන් පුරුදු පුහුණු කරපු දේට කොතෙක් දුරට තමාගේ වෘත්තිමය ශක්තිය සම්බන්ධ වෙනවාද කියන එක බලන්නේ කේන්ද්‍රයේ 5 වෙනි කොටුවත් සමග 10 වෙනි කොටුව අතර සම්බන්ධයක් තියෙනවා. එහෙනම් 5 වෙනි කොටුවෙන් තමයි තමාගේ වෘත්තිමය හැකියාවන් පෙන්වන්නේ. ඇත්ත වශයෙන්ම 5 වෙනි කොටුවෙන් කියවෙනවා ෂඩ ආයතනේ. ෂඩ කියන්නේ 6ට. ආයතන 6ක් තියෙනවා ශරීරේ. ඇස කන නාසය දිව ශරීරය සහ මනස. මනස කියන්නේ එක්තරා විදිහකින් කියනවා නම් ඉන්ද්‍රියක්. මනේන්ද්‍රිය කියලා කියනවා. එහෙම නේද ස්වාමිනාස? ඒ නිසා මනස කියන්නේ ඉන්ද්‍රියක්. එහෙනම් මේ ඉන්ද්‍රියන් 6 තුල තියෙනා වූ ශක්තිමත් බව සහ નિරවුල් බව තමයි කේන්ද්‍රයේ 5 වෙනි කොටුවෙන් කියවෙන්නේ. මෙවිත මේ 5 වෙනි කොටුවත් සමග කිසිම සම්බන්ධතාවයක් නැති ආකාර කේන්ද්‍රයේ 10 වෙනි කොටුව අතර සම්බන්ධය තියෙනවා නම් තමන් ඉගෙනගත්ත දෙයක් පුහුණු කරපු දෙයක් නෙමෙයි මෙලෝ වශයෙන් තමන්ට වෘත්තිමය වශයෙන් ලැබෙන්නේ. ඒද තමන් අසහනෙටපත් වෙනවා. ඒක තමන් පුරුදු පුහුණු නොකරපු දෙයක් තමන්ට වෘත්තිමය වශයෙන් ලැබෙනකොට මෙලෝ වශයෙන් පුරුදු පුහුණු නොකරපු දෙයක් තමන්ට වෘත්තිමය වශයෙන් ලැබෙනකොට තමන්ට කෑම අරුචිය ඇති වෙනවා. කන්න බෑ. තමන්ට පරිසරය නිරස වෙනවා. දැන් අපි සාමාන්‍ය භාෂාවෙන් කියවනේ මට මේ පලාත දිරවන්නේ, මට වැඩ කරන තැන දිරවන්නේ, මට ඔය පුද්ගලයා දිරවන්නේ.
එහෙම කියන්නේ මේ වැඩ කරන තැන කන මිනිස්සු දිරවන්නේ නැත්තේ.
පැහැදිලිව. එතන පැහැදිලිව ඒක සැබෑ තේරුම ස්වාමීන් වහන්ස. දැන් කබලින්කාකාර ආහාර, මනෝ සංචේතනික ආහාර, විඥාන ආහාර, පස්ස ආහාර කියලා ආහාර වර්ග හතරක් තියෙනවා.
හතරක් තියෙනවා. සිවදැරුව.
මෙතනදී අපි කරන වෘත්තිමය හෝ කරන දේ තුළ අපි මනසුත් ඒ දේ දිරවන්නට ඕන. දැන් අපි සමහර දේවල් තියෙනවා මට ඔය කෑම දිරවන්නේ. කෑමදිරවන්නේ නැහැ කියන්නේ එයා මනස තුලින් ඒ දිරවන්නේ නැති නිසා තමන්ගේ ශරීරය තුලිනුත් ඒ ප්‍රතික්ෂේප කරන සුළු තත්යක් තියෙනවා. මේ නිසා කේන්ද්‍රී පස්චන්නත් සමග 10 වෙනි අතර සම්බන්ධයක් තියෙනවා නම් ඒ තුල ඊටාම පැහැදිලිව පෙන්눔 කරනවා තමන් මෙලෝ වශයෙන් පුරුදු පුහුණු කරන දේ, තමන් අධ්‍යාපනික වශයෙන් ලබා ගන්නා වූ දේ තමන්ට ඒ හැකියාව වශයෙන් තමන්ගේ රැකියාවේ වශයෙන් ශක්තිමත් ලෙස ලැබෙන බව. එහෙනම් ඊටා පැහැදිලි තමන්ගේ වෘත්තීය වශයෙන් ඇතිවන අසහනකාරී තත්ත්වයට ප්‍රධාන හේතු වශයෙන් ජ්‍යොතිෂ ශාස්ත්‍රය දක්වන්නේ කේන්ද්‍රීය තුන්වැන්න සහ පස්වැන්න නියෝජනය කරන ග්‍රහ බල ශක්තියෙන් කේන්ද්‍රීය දහවැන්න සමග ඒකාබද්ධ නොවීම. ඊට අමතරව කේන්ද්‍රීය වෘත්තීය ස්ථානීය බලය පෙන්නුම් කරන කේන්ද්‍රීය ලග්න කොටුවෙන් ලග්න තුලින් තමයි අමෝහ ශක්තිය නැත්තම් මෝහයට පත් කර ගැනීමේ ගුණය භාවනාමය ශක්තිය වෙන්නන්නේ. මනස නිරවුල් කරන්නට නිරවුල් වැඩ කරන්න නම් තමන් ඉන්න ස්ථානය තමන්ට යහපත් පරිසරයක් තිබිය යුතුයි. පතිරූපසේ දේශ වාසෝච විය යුතුයි. නමුත් පතිරූප දේශ වාසෝච වෙන්නේ තමන්ගේ ලග්නේ දුර්වල නම් ලග්නේ තුලින් තමයි රැකියාවේ වාසස්ථානය පෙන්වන්නේ. එනිසා ස්ථානීය බලේ දුර්වල වීම තමගේ රැකියාවේ හැකියාව සහ දක්ෂතාවය වර්ධනය කරන්නට වඩා ඒ බිනවැටෙන්ට හේතු වෙනවා. මා හිතන්නේ අසන්නන්ට මේ පිළිබඳව හොඳ අවබෝධයක් එන්නට ඇති. මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල තියෙනා වූ සත්‍ය පිළිබඳව ඉදිරියත් මා ඔබව මේ මෙබිනි නාලිකා තුලින් දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
අනිවාර්යෙන් FM දෙරණ තුලින් අපි මේ සම්බන්ධයෙන් අවධානය කරන බලාපොරොත්තු වෙයි කියලා දිගින් දිගටම අපි හඳුරන්නේ අවශ්‍යයි අවසාන වශයෙන් අපි ජ්‍යොතිර්විද්‍යාවට අනුකූල වේලේ එසේ පිළිතුරු ලබා ගද්දී ඔබ වහන්සේ දෙතරම යොමු වන්නේ මේ සහනය සහ සහනය. සාමාන්‍යයෙන් ගොඩක් දෙනා මේ සහනය පිළිබඳව නිර්ව්‍යාජව කතා බහ කරනවා. නමුත් අසහනය ගැන ගොඩක් පශ්චාත්තාපෙන් සාකච්ඡා කරන්න සහ බලන්නේ. බුදුන් වහන්සේගේ සද්ධර්මය තුළ අපි සහනය ළඟා කර ගැනීමේ විවිධ ක්‍රමවේද තියෙනවා. අපි හඳුරන්නේ මේ අපිට හඳුනාගෙන හැකියාව තිබෙනවා. නමුත් අපේ තිබෙන මානසික ගැටලුවක් ද හෝ වන්දා මේ අපිට හසුවන්නේ නැහැ. මේ සඳහා අපි කොයි ආකාරයෙන් අපේ ජීවිත ගොඩනගා ගත යුතුද කියන කාරණේ පිළිබඳ මා වහන්සේගෙන් අවසාන වශයෙන් දැනගන්න කැමතියි.
අපි මේ හැමදේම දැන් සහනය අසහනය පිළිබඳව කතා කරද්දී අපි මේ කතිකාව තහගෙන ඉඳලත් යම් කෙනෙකුට අසහනයක් දැනුණා නම් අපි ඒකත් නැති කරගෙන මේ බුදුහාමුදුරුව සඳහන් කළ කෙන ත්‍රිලක්ෂණ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙන්න මේ කාරණාත් එක්ක ගත්තට පස්සේදී ජීවිතයේ හරියාකාරව තේරුම් නිත්‍ය ස්වභාවය තේරුම් ගැනීම සැනසුමක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මම මේ විදියට වැඩසටහන අද දවසේදී අවසන් කරන්න ඉක්මීමක් නිසයි වෙන්වීමක් ඇත්තේ සැප දුක ගෙඩි දෙකක් වාගේ එක ඉත්තේ ඉපදුන නිසා නෙව අපමිය යායුත්තේ මේටික ඇයි අපට තව වැටහි නැත්තේ එක එක මිනිසුන්ට එක එක අරමුණුය මේලත්සන ලොවම විටකදී බිහිසුනුය මේවා අතිර බව ගමනක සලකුණුය ඉන් හෙලි වෙන්නේ බුදු හිමි දෙසු තිලකුණුය ජීවිතවලට කරද ගොඩ නැගෙනකොට සනසුම පතා හදවත් නිකි බිඳින විට තනිවි තමා අසරණ වෙන දවසකට අමතක නොවනු ඇත බුදු බණ කිසිවෙකුට. හැමදිනාටම තෙරුවන් සරණයි.
අවසර අපි හඳුරන්නේ අදෝසේදී අපි සාකච්ඡා කළේ සහනය සහ අසහනය සම්බන්ධයෙන් FM දෙන අසපිරිදහපෙමින් අදත් අපගේ ආරාධනය පිළිගෙන FM දෙන මෙදිරියට වැඩම කළ අපි විද්වත් මලුදුල නැතවරයක් මතක් කරන්නම්. ඒ තමයි ශාස්ත්‍රවේදී කඩෙහි ගිහිපන් වහන්සේ. ඒ වගේම ප්‍රශාන්ත මලවිගේ මහතා තවස් සමග අදෝසේදී රැඳුණ ඔබලා තවස් සවා තිබෙන FM දෙන අසපිරිදබගේ නිදහස් අදහස් අපි ඉල්ලන්නට FM දෙන අසපිරිදහමුව තැපල් පෙට්ටිය 230 කොළඹ කියන අපේ ලිපිණයට. ඒ වගේම FM දෙනට කතා බහ කරලා ඔබට තිබෙන අදහස් අපිට කියන තවස් සවා තිබෙන 0115320 කියන අපේ දුරකථන අංකයට ඉතික් ප්‍රාර්ථනා කරන හැම දිනාටම එසේනම් සම්මා සම්බුදු සරණ මා ඔබගේ හිතවත් දාර්ශන ශ්‍රී ජයසිංහ.
ලෞකික විදර්ශනාවේ ලෝකෝත්තර සමාපත්තිය අසපුවා.